මේක ප්‍රශ්නයක්. බොහෝ බුද්ධ දේශනාවල දුක උපනිශ්‍රේ වීමෙන් ශ්‍රද්ධාව ඇතිවන බව පෙන්වා දී ඇත. නමුත් වර්තමානයේ ශ්‍රද්ධාව වශයෙන් නොයෙක් පැතිකඩ පෙන්වා දෙයි. නියමාකාරයෙන් දුක අවබෝධ වී ශ්‍රද්ධාව පිහිටන අයුරු පහදා දෙන්න මෙකුඟාක් වැදගත්. මොකද වැදගත් කියන්නේ අද ශ්‍රද්ධාව කියනකොට ගන්න භක්තිය. භක්තිය කියන එක අන්ධ භක්තියක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් යම් පිටි ආකාරයක අන්ධ නොවුනත් ගුණයක් දැකලා ඒ ගුණය කෙරෙහි භක්තියක් ඇති වෙන්නත් පුළුවන්. මේ භක්ති දෙකම ශ්‍රද්ධාව නෙමෙයි. ශ්‍රද්ධා කියන වචනේ ඊට වඩා ගැඹුරුයි. නමුත් අද ශ්‍රද්ධා කියලා හිතා ඉන්නේ අර භක්තිය කියන වචනේට තමයි ශ්‍රද්ධාව කියලා හිතා ඉන්නේ. මේක හොඳට පැහැදිලිව ත්‍රිපිටකයේ පැහැදිලි කරලා තියෙනවා. දැන් තියෙනවා. මේකට කියන්නේ විශ්වාසය. සත්‍යය දැකලා සත්‍යය පිළිබඳ තියෙන විශ්වාසය. විශ්වාසය කියවත් අන්ධ භක්තිය වගේම අන්ධ විශ්වාසයකුත් තියෙනවා. ඒ කියන්නේ සමහරට කෙනෙක් විශ්වාස කරනවා නිකන් හේතුවක් නැතුව. ඒක නෙමෙයි මෙතන මේ ආර්ය විනයේ තියෙන විශ්වාසික ධර්මයේ පිළිබඳ විශ්වාසය. බුදුන් පිළිබඳ විශ්වාසය ඇති වෙන ධර්මයේ දකින්න ඕනේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා පෙන්නන නිසා යෝ මං පස්සති සෝ ධම්මං පස්සති කියලා දේශනාවක් නැහැ. උඹලා බුදුන් දැක්කර පස්සේ ධර්මයේ දකින්න ඕනේ. මේ පෙන්නේ ධර්මයේ දැකලා හේතුලින් බුදුන් දකින්නවා කියලා. හරි වැදගත් එතන. එහෙනම් ප්‍රඥාවෙන් ධර්මයේ හැටියට දැක්කර පස්සේ තමයි මේ ධර්මයේ මහ පුදුම දෙයක්නේ, පුදුම සත්‍යයක්නේ. කවුද මේ සත්‍යය දේශනා කළේ? අන්නේ උත්තමයන් සෙල්ලම් කෙනෙක් නෙමෙයි. ඒ කාන්තේ බුදුන් කියන වචින්ද ගැලපෙන කෙනෙක්. අන්නේ හැම දැක්කම ධර්මයේ තුලින් බුදුන් දකින්නවා. දැන් රූපයේ තුලින් දකින්න බුදුන් නෙමෙයි මේ කියන්නේ. රූපයේ තුලින් දකින්නයි දා දෙවි දතර කොච්චර දැකලා ඇද්ද? යන් ශ්‍රද්ධාව කියන එක පහළලා තිබුණේ නැහැ. ශ්‍රද්ධාවක් මාත්‍රයක් හරි පහළලා තිබුණා නම් අපාගත වෙන්නේත් නැහැ. එහෙම දෙයක් වෙන්නත් බෑ. එහෙනම් ඕන තරම් ඉන්නවා දැකුවායි. අල්ලපැට හිටෝ චුන්ද සූකර. බුදුරණන් හදි කොච්චර දැකලා ඇද්ද? ඒ වුණාට ධර්මයේ තුලින් දකින්න බුදුන් නෙමෙයි දැක්කේ. ස්වરૂපයකින් දකින්න බුදුන් ඇස් දෙකල පේනවනේ. බුදු දැකලා තියෙනවද? දැකිනවා මං අදලා දෙනවා කොච්චර කාලයක් ඉඳලා මම මෙහෙ ඌර මරණට තන ලතන යනවා මං දැක්කා. ඒ මිනිහා කියන්න පුළුවන්. කොහෙද ඉන්නේ බුදුන් දැකලා තියෙන අඳුරනවද? මොකද මං අඳුරන්නේ නැත්. එහෙම කියන්නත් පුළුවන්. හැබැයි කොයි ආකාරයෙන් කිව්වත් ඒ දකින්න බුදුන් කියන්නේ රූපයෙන් දකින්න බුදුන්. අපි ඔකට පැරණි කාලේ කවියක් තිබුණා. ඔය හදලා හිටන් ඔය සෙන්තන ගහලා රූප තුලින් දකින්න බුදුන් මොන්ටිසෝරි දරුවන්ටයි දහම තුලින් දකින්න බුදුන් යහපත් බොදු ඉරුවන්ටයි කියලා. මේ වගේ අපි කයිපද සකස් කරලා මේ දැන්වීම වල දාලා දැන් මේ නම් ඒක නැහැ අපි දැන් මේ. නැවත් ඒක දකින්න ඕනේ ඒක විශේෂය. රූපය තුනේ දැකන් නරක නැහැ. ඒ දැකීමත් හොඳයි. අපාගත වෙන්න හිටවු අර මේ මට්ට කුණ්ඩලී වාගේ රූපය දැකලා චිත්ත ප්‍රහාදය ඇති කරනත් අපාගයෙන් බේරලා හිටන් මේ චිත්ත ප්‍රහාදයෙන් දෙව්ලෝට ගියා. එහෙම නැතුව එහෙම නෙමෙයි. හැබැයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියන එක ඊට වඩා හරි ගැඹුරුයි. ඒක ධර්මයේ තුලින්ම දකින්න ඕනේ. අනේ චතුරාර්ය සත්‍ය කියන එක මේ ලෝක සත්‍ය සත්‍ය සිද්ධාන්ත. ඒක අතීත අනාගත වර්තමාන තුන් කාලයේ කවදාවත් වෙනස් වෙන දෙයක් නෙවෙයි. ඒකයි ඒකේ ස්වභාවය. දුක්ඛාර්ය සත්‍ය කියලා යමක් කිව්වනම් ඒක එසේමයි. තත අවිතත අනඤ්‍යත ඉදප්පච්චේතා කියලා මේ වචනින් පෙන්නනවා. තතයි ඒක එසේමයි. අවිතතයි වෙනස් වෙන්නේ නැහැ. අනඤ්‍යත අනිසාවිතපත් වෙන්නේ නැහැ. ඒ ආකාර ස්වභාවයක් තියෙනවා. කොයි කාලේ බැලුවත් ඒ බුදුරයන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් යමක් දුක්ඛාරිය සත්‍ය කියලා නම් ඒක දුක්ඛාරිය සත්‍යමයි. හැබැයි යටපත් වෙලා තියෙන හින්දා කොලෝකයා දන්නේ නැහැ දුක්ඛාරිය සත්‍ය කියන්නේ මොකද්ද කියලා. ලෞතර බුදුන් වහන්සේ නම් ලෝකේ පහළ වුණාට පස්සේ යටපත් වෙලා තිබිච්ච ධර්ම මතු කරලා දෙනවා. මෙන්න මේකයි දුක්ඛාරිය සත්‍ය කියන්නේ. ඊට පස්සේ ඒක ඇහෙනවා. ඇහුණාට පස්සේ මෙනෙහි කරලා බලපුවාම ඥානවන්තයෙන් තියෙන පුදුම දෙයක් නෙමෙයි අත ළඟ තිබිලා මෙච්චර කල් ලහුණේ නැහැ. පොඩි දෙයක් වාගේ අපි දැන් නම් පේනවා. අව මේක මෙච්චර ළඟ තිබුණත් කිසි කෙනෙකුට අහු වෙන්නේ නැන්නේ මම බුදුම සිද්ධියන්නේ වචන කීපයක් කියනට අහු වෙනවා. ඒ වචන කීපේ බරපතලකම කොච්චරද කියනවා නම් ලෞත්‍රා බුදු කෙනෙක් දෙනකන් ඒක අනික් කෙනෙකුට ගෝචර නැහැ. ඒක හරි ගැඹුරු දෙයක්. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම අති දුර්ලභතාවය. තමන්ට නුවණක් තියෙනවා නම් සිහි කල්පනාවක් තියෙනවා නම් කල්පනා කරන්න පුළුවන් නම් ඔක්කොම තියෙන කෙනෙකුට බොහෝම පුංචි වචන කීපයක් පිළිබඳ පුංචි විස්තරයක් තමයි මේ අඩු වෙලා තියෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔය මුල් කරගත්ත විස්තරයක් දෙන්න ඕන. හැබැයි ඔය විස්තරේ දෙන්න කවදාවත් මේ ලෝකේ පැහැදිලිවම පේනවා අද වෙනකන් ඕන තරම් ශාස්ත්‍රවරු හිටියා. විවිධාගම් ශාස්ත්‍රවරු ගෑවිලා ගිය දෙනකින්වත් ඔය වචන තුන කියපු කිසිම ශාස්ත්‍රවරයෙක් නැහැ. විමුක්තිය මොකද්ද හබුහම බබලෝට පාර පෙන්නනවා දෙවියන් වහන්සේලාට පාර පෙන්නනවා ඔය ආදි වශයෙන් සර්ව බලධාරී දෙවියන් වහන්සේ කියලා පාර පෙන්නනවා විවිධාකාර ආගම්මයි එක එක જાති ඒවා පෙන්නනවා නමුත් කවුරුවත් මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියලා මෙහෙම එකක් තියෙනවා ඒක අත්හැරපුවාම එහෙම කතා වෙලා ගෑවිච්ච එකක්වත් කිසිම සාස්ත්‍රවරයෙක් පෙන්නලා නැහැ නැහැ ඒකෙන් පේනවා වරපතලකම කොච්චරද මේ ධර්මයේ වැහිලා තියෙනවා මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන වචන තුන කෙටියට කියනකොට ලේසිය තිබුණාට මේක මුලින් ලෝකෙට විද්‍යාමාන කරන්න නම් බෑ කිසිම කෙනෙකුට ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා විද්‍යාමාන කරනවා ඊට පස්සේ නම් පුළුවන් හැබැයි ඒ පරපුරේ එනකම් ඊ අදහස වෙනස් නොවෙනකම් පුළුවන් කවදා හරි අදහස වෙනස් වුණොත් ආයි අදහසට ආපහු යන්නවත් බෑ නැවත බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා දෙනකම් හැබැයි ඒ අදහස අවබෝධ කරගෙන තිබුණ කෙනෙක් හිටියොත් ඒ මාධ්‍යෙන් නැවත සුද්ධ කරලා ගත්ත හැකි අවබෝධය කරගත්තේ නැති කෙනෙකුට ওই වචන තුන ඇහුණත් හොරා ගන්න බෑ ඒකයි කාරණේ. ඉතින් මෙතෙන්දි දිනවා මෙන්න මෙහෙම දෙයක්. මම දහන්නේ මේ දේශනාවල දුක උපනිසිරේ වීමෙන් ශ්‍රද්ධා පහළ වෙනවා. දැන් ශ්‍රද්ධාව කියේ මොකද්ද? දුක්ඛාරි සත්‍ය දුක්ඛාරි සත්‍ය විදිහට දකින්නේ ශ්‍රද්ධ දැක්කහම. ඒක එසේමනේ කියලා දැනගත්ත එකට කියනවා ශ්‍රද්ධාව. දුක්ඛාරි සත්‍ය කියන එක හරියට හරි ඒක එහෙම ඕනි. ඒක නයි කතා කරන්න දෙයක් නැහැ. දැන් තමයි මට ඒක තේරුණේ කියලා කාට හරි වැටහෙනවා නම් කිව්වට පස්සේ. අන්න යාට ශ්‍රද්ධාවක් ආවා. ඒ පිළිබඳ දැඩි විශ්වාසයක් ආවා. දැයිති බුදුරජාණන් වහන්සේ වහන්නේ ඔය ටික පෙන්නුවා. මම කිව්වට පිළිගත්තා. මට ගරු බයකටද? නැත්නම් විහෙතරපත් ඒ ළමයි ප්‍රශ්න අහන්න නැතුව කිව්වට පිළි අරන් ගියාද? නෑ නෑ ස්වාමී වහන්සේ දේශනා කරපු එක ඇත්ත. ඒ මම නම් මේක පිළිගත්තේ ඒක මට තේරිච්ච හින්දා වැටහිච්ච නිසා. ඒක එහෙමයි කිය දැන් මට කවුරු කිව්වා වුණත් ඒක එහෙමයි කිය මට වැටහුණා ඒක විනාශ කරන්න බෑ ඒක පැහැදිලිවම පේනවා ඔබ වහන්සේගෙන් තමයි මේක අහගත්තේ හැබැයි අහගත්තට මම පිළිගත්තේ මේක එසේමයි කියලා වැටහිච්ච නිසා අන්න ශ්‍රද්ධාව දුක්ඛාරිය සත්‍ය දැක්කේ නැත්නම් දුක සමුදාරිය සත්‍ය කොහොමද දකින්නේ ඔක පළවෙනි තෙත් යම් කෙනෙක් දුක්ඛාරිය සත්‍ය දෙවෙනි කියලා දුක සමුදාරිය සත්‍ය පළවෙනි කියලා කතා කරනවා කිව්වොත් ඒක වෙන්නේ නැහැ මොකද හේතුව දුක දැක්කේ නැත්නම් හට ගන්න හැටි හරි නැති කරන හැටි හරි මොකද්ද දන්නේ මොකද්ද හටගන්නේ දුක කියන එක දැක්කේ නැත්නම් අනිදිකම කරන්න බෑ දුක නැති කරනවා කියන එක නම් දුක දැකලා තියෙන්න ඕන යම් කෙනෙකුට ගිනා මේ මිදුලතු ගන්න ලොකු දෙයක් නෙවෙයි පුංචි මේ ලෞකික ලෝකේ තියෙන පුංචි උපමාව ඒ මිනිහාගේ ඇස් පේන්නේ කොහෙද කොළ තියෙන්නේ කොහෙද රොළු තියෙන්නේ පේන්නේ නැත්නම් අමාරුයි උදේ ඉඳලා දීලා ඔක්කොම දීලා දුන්නාට මේක අතු ගන්න කියලා කොහෙන් අතු ගන්න මොනවා කරන්නද අත පොත ගාගෙන හරි මිනිහා කුණු ටික හොයාගන්නේ අතු ගන්නද කුණු දෙයක් එන්නේ නැත්නම් කොහේ අතු ගන්නද කොතන අතු ගෑම කුණු යයිද එකක්වත් දකින්න බෑ අන්න ඒ වගේ ඉස්සෙල්ලාම දහම් ඇස පහළ වෙලා කුණු තියෙන තැන දකින්න ඕනේ නැත්නම් දුක කියන්නේ මොකද්ද කියලා දක ගන්න ඕනේ ඔන්න ඔය ටික අත්‍යවශ්‍යයි එහෙනම් අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බැලීමේදී අනිත්‍ය අනාත්ම දැක්කහම තමයි දුක දකින්නේ. දුක එකපාර දකින්න බෑ. ලෝක දුක නම් කවුරුත් දැක්කේ. ඒක කවුරුත් දකින්න දුක. මේ කියන්නේ පුබ්බේ අනනුසුතේස ධම්මේසු යක්කෝ මුදපාදි කියවෙන මේ දුක පිළිවල. ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ වික්කවේ පුබ්බේ අනනුසුතේස ධම්මේසු යක්කෝ මුදපාදි. මේ දුක්ඛාරි සත්‍යය කියලා පෙර නොවැසු විරුධාමක් කෙරෙහි යස පහළ වුණි. එදාළු බුදුරන් ආතේ බුද්ධත්වයටපත් වීමේදී චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන්නේ ඔහොමයි. පෙර අහපු එකක් නෙවෙයි. ඔච්චර ප්‍රඥා පාරමිතා පූර්ණ වෙන්න පාරමිතා පුරාගෙන ඇවිදලාත් ඒ කාලේවත් සසරේදීවත් බුදුරජාණන් වහන්සේ අහලා නැහැ. බෝධිසත්ව කාලේදී. මේක මේ දුක දැකපු දුක මම නම් කවදාත් මේ ඉතිසර දැනගෙන හිටියේ නැහැ. කොච්චර බණ ඇහුවත් ඇහිලා නැහැ. අන්න එහෙම එකක් නෙවෙයිතුම දෙයක් ඒක. එනනම් අපි අද කියන දුක් ඔක්කොම මේ ලෝකේ ඇන්නේ නැහැ. දන්නේවනේ කතා කරන්නේ. දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කරන මාර්ගය චතුරාර්ය සත්‍යය මේක කියලා පුංචි ළමිනුත් දන්නවා. වචන හතර ඔහොම කියනවා සිංහලට දුක අරින් වචනේ පෙන්නපුවාම ගැඹුරු පැත්තෙන් තියෙන ලෝකෝත්තර අර්ථයක් වැහිලා වචනේ කතා කරනකොට ජාතිය විදුක්ඛා කියනකොට මතක් වෙන්නේ ජාතිය දුකයි ජාතියද දුකයි ජරාවද දුකයි ව්‍යාධියද දුකයි මරණයද දුකයි ওই ටිකයි මතක් වෙන්නේ දැන් ජාතිය කිව්වහම දුක දහපුවාම එහෙනම් ඔබ පතන්නේ මොකද කවුරු වෙන්න පතන්නේ දෙවියෙක් වෙන්න බ්‍රාහ්මණයෙක් වෙන්න කොච්චර පතනයි ඉන්නවා දුකරනම් පතන්නේ ඒක වැටහිරන්නේ මොකද්ද දුක පල්ලෙක් වෙන්න හරකෙක් වෙන්න ඒ වරන් දුකයි අපාය ගිහිලා උපදින අපාය සතෙක් නිරසතෙක් වෙන්න ඒකට නම් කැමති නැහැ ඉතින් ඊතර ඇහුවොත් එහෙම. ඒක බෞද්ධයන් ඊතර වැටෙන්නේ. කොහේ හරි තිරිසන් ගිලා උපදිනවා නම් එහෙම එකක් එහෙම වෙනවා නම් එහෙම. ඔබ කැමතිද වල්ලියෙක් වෙන්න කියලා අපි අහනවා අන්‍යාගමිකයෙක්ගේ. ආගමක් අදහන්නේම නැති භෞතිකවාදී කෙනෙක් නේද කියන්නේ නැහනේ. අපි ඔය ගණන් ගන්න නැහැ කියලා මිස. කමක් නැහැ කොහොම හරි මේ සසරක් ගණන් ගන්න කෙනෙක්ගෙන් හරි එහෙම තියෙනවා නම් ඔබ කැමතිද කියලා අහුවොත් හරි. එහෙම තියෙනවා නම් කවුද ඔයක වල්ලියෙක් වෙන්න කැමති? හරකෙක් වෙන්න කැමති? ඒ මනුස්සයාට ඒක අහනවා. අවින්නම් දිනන එක දුගයි කියලා. උඹලට කොහොමද තේරෙන්නේ? බලහම අන්තිනවද කියලා උඹ කියන ගහන්න. එහෙමයි මේ මිනිස්සේ. යකෝ හරකේ කියන එක දුගයිද කියලා හිතන් මයෙන් අහන්නේ මොකද හිතන්නේ මම පොඩි එකෙක් කියලාද? ඕක තේරෙන්නේ නැති එකෙක් කියලා. අර ආගමික වශයෙන් මොන එකේ හිටියත් ක්‍රිස්තියානි කිව්වත් මුස්ලිම් කිව්වත් ඔය කෙනකින් අහුවත් එහෙම හරකේ කියන එක වල්ලෙක් කියන එක එහෙම එකක් වෙනවා නම් එහෙම ඔබතුමා මොකද කියන්නේ? ඒක සැප කොරසල වැටෙනවා දුක් කොරසල වැටෙනවා දැම්මා ඒ જાතිය. ඉතින් මොන අහන්නේ යකෝ පොඩි එකෙක්ගෙන් අහුවත් ඕක දුගයි කියලා කියන නිසා ඕක සැපයි කියන්නේ මොන එකද? ඒ මිනිසියොත් කියනවනේ. ඉන් පෙර මා පාරමිතා පුරාගෙන ආව ලෞතර බුද්ධත්වයට පාරමිතා පුරව උන්වහන්සේගේ ප්‍රඥා පාරමිතාව අගතෙන්පත් වෙන පුරලත් උන්වහන්සේටවත් හම්බ වෙච්ච නැති දුක මේ පොඩි වුණ දන්නවනේ. ඒක නම් ඒ දුකාරි සත්‍ය පුබ්බේ අනනුසුතේ ධම්මේසු කිව්වේ මොකද්ද? එන ලෞතර බුද්ධත්වයට පත් වෙන පාරමිතා පුරව උන්වහන්සේ දැකලා නැහැ. බෝධිසත්ව අවස්ථාවේ බුදු වෙන අවස්ථාව වෙනකොට ඒක දැක්කේ. එනාදම පුංචි ළමයෙක්ගෙන් ඇහුවත් ජාතියක් හරක වෙනකොට ඒ ජාති සැපද දුකද ඇහුවා. ඔබ හරකේ කියලා උපදිනා නම් එහෙම කැමතිද? දුකද සැපද? ඒ ඇට තේරෙන දුක ඕකේ බුදුරන් වහන්සේ පෙන්න දුක වෙන්න පුළුවන්. ඒ කවුරුත් දකින දුකනේ. පුබ්බේ සුතේසු ධම්මේසු කවදාවත් අහලා තියෙනවා දැකලා තියෙනවා. අනු අනුසුතේසු නෙමෙයි. එහෙනම් පෙර ඇසු විරෝධාමක් වශයෙන් තියෙන දුක නෙමෙයි දුක්ඛාරි සත්‍යයි. දුක්ඛ දුක්ඛාරි සත්‍යයේ දුක්ඛ සත්‍යයේ වේද දුක්ඛ සත්‍යයේ දුක්ඛ වේද දුක්ඛ දුක්ඛ වේ දුක්ඛ සත්‍යය නොවේ දුක්ඛ සත්‍යයේ දුක්ඛ සත්‍යයේ දුක්ඛ නොවේ. අභිධර්මයේ තයිති යමක ප්‍රකරණයේ විග්‍රහ කරලා තිනා පැහැදිලිව ප්‍රශ්නයක් අහලා පිළිතුරක් දීලා ඒ ගැන කතා කරන්න කිසිම දෙයක් නැහැ. අභිධර්මයේ උපරිමයෙන් විග්‍රහ වෙලා තියෙන දෙයක් දුක්ඛ දුක්ඛ සත්‍යයේ වේද දුක්ඛ සත්‍යයේ දුක්ඛ වේද ප්‍රශ්න දෙකක් අහලා උත්තරේ දෙනවා. දුක්ඛ දුක්ඛ වේ දුක්ඛ සත්‍යය නොවේ දුක්ඛ සත්‍යයේ දුක්ඛ සත්‍යයේ වේ දුක්ඛ නොවේ. එහෙනම් අපි අද මොකද්ද චතුරාර්ය සත්‍ය හඳ ඉස්සෙල්ලා මේක මොකද්ද? දුක. දැන් වහලා නැද්ද දැන්ට? චතුරාර්ය සත්‍ය වහලා නැද්ද දැන්? කාගෙන් හරි ඇහුවත් අහගම සිංහලෙන් කියන්නේ දුක. දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කරන මාර්ගය. එවනම් පාලියෙන් කියන්නේ දුක්ඛාර සත්‍ය, දුක සමුදාය සත්‍ය, දුක නිරෝධාර සත්‍ය, දුක නිරෝධගාමි පටිපදාර සත්‍ය. කොහොමත් කියනවා. පාලිය නෙමෙයි සංස්කෘතෙන් කිව්වේ. එන් දුක්ඛ, දුක්ඛ සමුද, දුක නිරෝධ ගාමිනි පරිවදා. සත්‍ය කියන එක අරලා ඉතුරු ටිකෙන් කිව්වනේ. ඉතින් ඒ අද වෙනකොට කීයක් ජාති වලින් පටලවලා තියෙන්නේ? ආර්ය සත්‍ය කිව්වහම සංස්කෘත වචන. ආර්ය සත්‍ය කිව්වහම පාලි. ආරිසස් කියවහම සිංහල. තමන්ගේ වාසාවෙන් දීලා තිබිච්ච හෙලාටුවාව කපලා දැම්මට පස්සේ අදහස් ඔක්කොම වෙනස් වෙලා ගියා. දුක්ඛාරි සත්‍ය කිව්වොත් තමයි දැන් තේරෙන්නේ. දුක සමුදාය සත්‍ය කිව්වොත් තමයි වචනේවත් තේරෙන්නේ. සිව් ආරිසස් දන්නවද ඇහුවොත් එහෙම දන්නේ නැහැ මොකද ඒ කිව්වේ කියලා. අපේ වචනේ ඒක. චතුරාර්ය සත්‍ය කිව්වහම හොඳට දන්නවා. ඒක සංස්කෘත වචන. දැන් පාලියෙන් සිංහල කියලා සංස්කෘතයට පරිවර්තනය කරලා ගැලපෙන්නේ නැති අර්ථ දීලා වහලා තියෙන්නේ. දැන් මට වයින්වා කිව්වොත් ඕ පැනලා යන්න පුළුවන්. ඒ ගණයා විතරක් දෙයක්ෝ අමුතු එකක් කියන්නේ. අපිට වඩා ලොකු තැනක් ගන්න ඌහ කියනවා එහෙම කියලා අපිට හොරෙන් පැනලා යන්න පුළුවන්. හාමුදුරුවෝ උන්වහන්සේලා මට කරන්න දෙයක් නැහැ. උන්වහන්සේලා තමයි කියලා යන්න පුළුවන්. ඒ කිව්වත් ඇත්ත උච්චරයි, වැන්නත් උච්චරයි, නොවැන්නත් හොද කිව්වත් එච්චරයි. සංස්කෘතයේ පෙන්ලා තියෙන එක හේතුඵල ඇතුව පෙන්වන්න පුළුවන්. ඒවා සංස්කෘත වචන. ආරිසස් කියන එක සිංහල වචන. ඒ වචන අදත් පැහැදිලිව තියෙනවා. ඉතින් ආර්ය සත්‍ය කියලා කිව්වහම සංස්කෘත, ආර්ය සත්‍ය කිව්වහම පාලි. මම ඒක හසල දැනුම දැකේ නැතර ඔය වචන ටික මට නම් තේරෙනවා. මම පාලි ඉගෙන ඉන්න මහදැනුමක් ඇති කෙනෙක් නෙමෙයි. ඒ වුණාට මේ පාලි, මේ සිංහල, මේකයි මේ සංස්කෘත කියන එක වචන ටික කියනද වැටහෙනවා. කොහොම වැටෙනවද මන් දන්නේ. ක්‍රමයක් තියෙනවා. ඒකයි මම කිව්වේ චතුරාර්ය සත්‍ය කියලා කිව්වහම සංස්කෘතයෙන් වැරදි ආකල්පකින් අදහස් දෙනවා. ඒක තමයි දීලා තියෙන්නේ දුක්ඛාරිය සත්‍ය දුක් සමුදාරිය සත්‍ය කියන තමයි ඔය කවුරුත් දකින්න දුක රෝග පටවලා පින්නේ මොකද හේතුව සංස්කෘත කතා කරන්නේ නැහැ ආර්යෝ ආර්යය ආර්යයන්ටත් දැන් කතා කරන්න වෙලා තියෙනවා මොකක් නිසාද සම්මත කරලා දීලා තියෙන නිසා අපිට වැඩේ හංගලා පටලවලා දීලා තියෙනවා මේක තමයි වචනේ කියලා ඉතින් භාවිතා කරන වචනේ එහෙම කරලා නමුත් මුල් කාලයක් තිබුණාම මුල හෙලවතන් වලින් කතා කළා හෙලවසින් ඒ වගේම බුදුරන් වහන්සේ දේශනා කරපු දේ එපා කියලා තියෙනවා මේ වාචනා මාර්ගයෙන් නගන්න සංස්කෘත එපා කියන එක කළා දුකලා යවතක් වෙනවා කියලා තියෙද්දි දුකට අපත්තියක් වෙනවා කියද්දිත් එහෙම කරලා තියෙනවා ඒ නිසා අද වෙලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය කියන වචනේ දුන්න නිසා ඒ ඉදාගත සංස්කෘත අර්ථය දීලා තිනවා දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීම මාර්ගයෙන් මේ අදහස ඉන්න. එතනීම වැහුණා. එහෙනම් තිලක්ෂණයත් වැහුවා චතුරාර්ය සත්‍යයත් වැහුවා. වැහුවා හෝ වැහුණා. වැහිච්ච නිසා මොකද වෙන්නේ? අත්‍යවශ්‍ය ධම්ම අවබෝධයට එතනම හිර වුණා. යථාබෝධයට යන්න බැරුව ගියා. කටපාඩම් කරගෙන මේක තමයි බුද්ධාමි තියෙන තිලක්ෂණයයි චතුරාර්ය සත්‍යය කියන්නේ මේ ටික තමයි දැනගන්න ඕනේ කියකේ ඉන්නවා. තිලක්ෂණ කියන වචනේත් අපේ වචනයක් නෙවෙයි ඒක සංස්කෘත චතුරාර්ය සත්‍ය සංස්කෘත වචනේ සංස්කෘතයෙන් ගත්තාම අදහස වෙනස් වෙන නිසා තමයි කිව්වේ භාෂාවට ගාවන්නවත් එපා කියලා මොකද හේතුව සංස්කෘත කියලා අමුතු භාෂාවක් නෙවෙයි තිබුණේ නමුත් කියන්නේ ඒක තමයි ලෝකෙ තියෙන පළවෙනි බ්‍රහ්ම භාෂාව ලොකු දෙවියන්ගේ භාෂාව කියලා බමුණන්ගේ අදහස ඕක දීලා තියෙනවා සංස්කෘත තමයි පළවෙනි එක කියලා සංස්කෘත කියන වචනේ තියෙනවා හදාගත්තා කියන එක සකස් කරගත්තා කියන එක සංස්කෘත හදාගත්තේ මොකෙන්ද සා මාගදී මූල භාෂා කිව්ව මාගදී භාෂාවෙන් හෙවත් පාලියේ සුද්ධ පාලියේ අන්න ඒකේ වචන තමයි හරවර කරලා ගත්තේ සංස්කෘත කියලා මාන්නාකාරකමට ඒ මාන්නාකාර වචන නිසා අරගත්තහම නිවන් දකින්න වාදයි මොකද මාන්නාකාර හිතකින් ගොඩනගපු මාන්නාකාර શબ્දේ මාන්නේ නිවන් දකින්න බෑ බවුන හරි මාන්නාකාරයි හරියට උගත්තු මොනවා හරි ඉගෙනගෙන ඉගෙනගෙන මාන්නාකාරලා හිටන් අර ඉගෙනීමක් නැති සාමාන්‍ය මිනිහා පාගල දාලා ඒ මිනිහා කියන කතා කරන භාෂාවක් කතා කරන්න කැමති නෑ හැබැයි සුද්ධ මාගදී භාෂාව පොඩි එකාගේත් භාෂාව උපන් එකාගේත් කවුරක් ඉගෙනුවේ නැත්නම් පිටන භාෂාවත් ඕකයි ඒ කාලි මූලික වශයෙන් තිබිච්ච භාෂාවත් ඒකයි ඉතින් ඕක කියන්නේ ආපුහම තාත්තා කියන්නත් බෑ අම්මා කියන්නත් බෑ ඒක දන්නෙත් නෑ අර පොඩි කාලේ ඉඳගෙන හරක් බර බලා හිටව කොල්ලා කෙවිතෙන් ඇන ඇන ජම්මා කීකි හරකක් ගෙනහිල්ලා කුඹුරහාව එක මහනෙලයි වෙලා හිටන් ඩික කාලයක් ගිහිලා ඊට පස්සේ ගිහිලා ඔය ඒ කාලේ සංස්කෘත භාෂාවෙන් ටිකක් උගන්ලා ගෙනාවට පස්සේ අර ජම්මා කියලා ගෙන ගිය සතාගේ නම දන්නෙත් නෑ ඒක මොකද කියලා ඔක්කොම අහනවා කාගෙන් හරි ඉතින් ඒක මී හරක ඒ මොකද කල්පනා කරන මීහරකා කියන එක දන්නේ නැහැ. තමගේ අම්මගේ භාෂාව මතක ඇති වෙලා. මහීෂ ආයි කහරි. මීහරකට නමක් දුන්නා මහීෂ. සංස්කෘතයෙන් කියන එකන් තේරෙන්නේ. අර කවුද වකුට වෙලා ඉන්න අර ගෑනු කෙනෙක් ඉන්නේ. ඇයි හාමුදුරුවෝ අම්මානි දන්නේ නැද්ද? අම්මා කියන්නේ කවුද? ඔව් මාතෘ. දැන් තේරෙනවා. ඔන්න ඔය තරම් අහංකාර කමින් ඔය භාෂාවල වැද්දගෙන තියෙන්නේ. හරි කැමති ඒ ලොකුකමෙන් කතා කරලා ලොකුකම පෙන්නන්න ඒ මාන්නාකාරකමේ හැටි ඔන්න ඔය ටික කියනහල අපි හෙලවදන් වල ඔක්කොම පාලියට දීපු හෙලවදන් පැත්තකට දාලා හෙලාටුව අහ කළා කිව්ව ඕකයි අහ කළා වෙලා ඉඳන් සංස්කෘත පද දුන්නා ඒවට දුන්නට පස්සේ මොකද ඉන්නේ ඔය පදේ භාවිතා කරනකම් අහංකාරකමින් ගොඩනගපු පදේ ඇසුරු කරනකොට ඔළුවට මාන්නයක් නැගෙනවා මාන්නයක් නැගුණාම නිහතමානී ධර්මාවබෝධයේ හේතු වෙන මානසිකත්වයේ විකෘති වෙනවා කොච්චර ඉගෙන ගත්තා කටපාඩම් කිය කිය හිටියත් සංස්කෘතිය භාවිතා කරන තාක්කල් පැරු යනවා අර්ථය අවබෝධ කරගන්න. මූලික වශයෙන් පරප්‍රත්‍ය රහිතව ධම්මාර්ථය කොහොම හරි අවබෝධ කරගත්ත කෙනාට නම් ප්‍රශ්නයක් නැහැ. මොන જાතියෙන් කිව්වත් ඒ මාන්නේ නැගින්නේ නැහැ. ලෝක සම්මතිය විතර භාවිතා කරනවා එච්චරයි. ඉතින් දාපු නැති ඇයි මේ මාන්නේ නැගිනවා වචනිත් එක සබ්දේ ගතිහඬ ගතිරුව ගතිගුණ එකට සම්බන්ධ නිසා. ඉතින් අන්නේ නිසා මොකද වෙන්නේ අදත් වෙලා තියෙනවා. තිලකුණු කියන වචනේ ත්‍රිලක්ෂණ කියලා සංස්කෘතෙන් දුන්නා. අපේ වචනේ තිලකුණු ඒකද දීලා තියෙනවා ත්‍රිලක්ෂණ සිව් අරිසස් චතුරාර්ය සත්‍ය කියලා සංස්කෘතෙන් ප්‍රතිත්‍ය සමුප්පාදී කියලා හිතන් කිව්වා මොකද පිලි සමුපා සිංහල වචනේ ඒක අහකලා ප්‍රතිත්‍ය සමුප්පාදී කිව්වා පටිච්ච සමුප්පාදෝ කියන්නේ පාලි වචනේ ඒක පාලියෙන් කතා කරන්න ඕනේ, ඒක සිංහලෙන් කතා කරන්න, සංස්කෘත නම් ගන්න එපා කියලා බුදුරණන් වහන්සේ දුන්නේ කොහොම ආරන්ති 75% වචන භාවිතාල හදලා තියෙනවා සිංහල වචන කියලා සංස්කෘත වචන. බුදුරණන් වහන්සේ එපා කිව්වේ කමයි කරලා තියෙන්නේ කවුරු කොලා වුණා. අපි දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා නෙමෙයි. උන්වහන්සේලා මොනවා කරන්නද ඊට එහා ඉඳන් එන එකක් ඕ. ඒකයි කියන්නේ උන්වහන්සේලා දොස් කියනවා එහෙම නෙමෙයි. මොනවා කරන්නද ඉතින්? ඕක පොඩ්ඩක් හරි හිතලා කොහොම හරි ඉදිරියට ටිකෙන් ටික හරි කවන්නෑ මේ සිංහල වචන ටික හුරු කරලා දුන්නා නම්. ඒක හරි වැදගත් වෙනවා. එතකොට ටිකෙන් ටික හරි ධර්මාවබෝධයට නැඹුරු වෙනවා. අනිත්‍ය කියන වචනෙට අනිස කියලා සිංහල වචනයක් තියෙනවා. ඒක කපලා දාලා අනිත්‍ය කියලා සංස්කෘත වචනයක් දැම්මා. දුක්ඛ කියලා තියෙනවා පාලි වචනයක්. ඕකේ සංස්කෘත වචනේ කටට ශබ්ද කරන්න බෑ. මොකද දුක්ඛ. ඒකේ සංස්කෘත වචනේ. ඒ නිසා දුක්ඛ කියලාම කියනවා. අනාත්ම කියලා තියෙනවා පාලි වචනයක්. අනාත්ම කියන සංස්කෘතේ. එතකොට අපිට කියනවා අනාත කියනවා සිංහලේ. සිංහල වචනේ අර්ථය ගන්න වඩා කැමති නෑ දැන්. අනාත්ම කියන්නේ මොකක්ද අහගුවාම අනාතයි කියන වචනේ ගන්නවට කැමති නෑ. අනාත්ම ඒකම ගන්නවා. ඒක සංස්කෘත වචනේ. සංස්කෘත වචනවල තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධම්ම අදහස් නෙවෙයි. ඒ බමුණන්ගේ ලෝක අදහස්, ලෞකික අදහස්. ඒ පදවල ගැබ් වෙලා තියෙන්නේ. ඒ පදේ දීලා ඊට පස්සේ දෙවෙනි වතාවේ ත්‍රිවේද පරප්‍රාප්ත බ්‍රාහ්මණ කෙනෙක් මහණිලා හැම ආවොත් ඔන්නඔක තෝරන්න කිව්වම අර ඉගෙනගත්ත සංස්කෘත පදාර්ථයෙන් ඕකර දෙනවා. දුන්නට පස්සේ මොකද කරන්නේ? අනිත්‍ය කියන්නේ ස්ථිර නැහැ. දුක්ඛ කියන්නේ ඉතිර නැති නිසා දුකයි. ඉතින් ආත්මයක් නැහැ. ඒකයි අනාත්ම කියන්නේ. ওই විදිහට පැටලුණා. එහෙනම් අනාත්ම කියලා හිටම් සංස්කෘතයෙන් කියන්නේ ආත්මයක් නැහැ කියන එක තමයි. එතකොට අනිත්‍ය කියන එක සංස්කෘත වචනේ ස්ථිර නැහැ කියන එක තමයි සංස්කෘත අදහස. හැබැයි අනිත්‍ය කියන වචන නෙමෙයි ඕකල දුන්නේ අනිස. නිසි නැහැ. නිස කියලා කියන්නේ හොඳට මේ භාෂාවම සම්බන්ධයි. යම් කිසි හොඳ වැඩක් තියෙනවා නම් හොඳ වැඩක් පිළිගත යුතු වැඩක් හොඳයි කියලා පිළිගන්න අනුමත කරන්න වැඩක් තියෙනවා නම් ඒවට කියනවා නිස. එහෙම නැති වට අනිස කිව්වා. ඔය වචනේ සිංහල දෙන නිසි අනිසි වුණා. අර නිසි අනිසි කියන වචන දෙක වෙනම මෙයා වැඩ නිසි, මෙයා අනිසි වැඩ, මෙයා නිසි වැඩ. අන්නේ නිසි වුණේ මොනවා නිසාද, අනිසි වුණේ මොකක් නිසාද කියලා ධර්මයේ හොඳට පැහැදිලිව තේරුම් කරගත්තාම වචනේ අර්ථය හොඳට එනවා. එනිසා තමයි බුදුරන් වහන්සේ දේශනා කළේ කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. ආනන්දමේ සියලු සංඛාරයන්ගේ අනිච්චය කියන්නේ මොකක්ද? මේ සංඥාව මොකක්ද? මේ අදහස. ඉදානන්ද වික්කු සබ්බ සංඛාරේසු අට්ඨී යති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. දැන් අනිච්චය කියන්නේ මොකක්ද? වචන තුනකින් පෙන්නවා. අනිච්චය කියන්නේ මෙන්න මේකයි. අට්ඨී යති හරායති jigucchati. ඔන්නේ වචන තුනකින් පෙන්නවා බුදුරන් වහන්සේ අනිච්චය කියන්නේ මෙන්න මෙහෙමයි. යමක් අට්ඨී යති නම් අනිච්ච ලක්ෂණයක්. හරායති කියන්නේ අනිච්ච ලක්ෂණයක්. jigucchati කියන්නේ අනිච්ච ලක්ෂණයක්. අදත් ඒක සිංහලට දැන්ට තෝරලා තියෙන අරුත පෙන්වන්නේ මොකද්ද? පෙලෙනවා. අට්ඨී යති. මොනවැන්ද පෙලෙන්නේ? රූප රාගයෙන්, සද්ද රාගයෙන්, ගන්ධ රාගයෙන්, රස රාගයෙන්, පොට්ටබ්බ රාගයෙන්, ඔයන් චන්ද රාගයෙන් වැඩිලා අනේ මට මේවා විඳ ගන්න නෑනේ. අනේ මේක පවත්වා ගන්න නෑනේ. මට ඕන විදිහට නෑනේ. හරි වැඩි. මොකද කරන්නේ? මට ඕන විදිහට සල්ලි නෑනේ. මාත් කැමති ලොකු ගයක් හදාගෙන හොඳට ඉන්න. කොහොමද මට නෑනේ? පෙලෙනවා. ওই ලක්ෂණයෙන් අහක් වෙන්න බෑ කොච්චර හරි. කුමාරියක් වගේ කාන්තාවක් මම මේ කසාද බැඳගෙන ආවේ. හරි වැඩි දාලා යන්න විදිහක් නෑනේ. අහවල් එකත් බලබලා යනවනේ. කොහොමද මං රස්සාවට යන්නේ? පෙලෙනවා නේකත්. හොඳ එක අරගෙනත් පෙලෙනවා. නරක එකිනුත් පෙලෙනවා. මෙන්න පෙලෙන ලක්ෂණයක් තියෙනවා. ඕක තියෙන විකාල දීර්ණ තව උපමාවක් එක තමයි කිව්ව අට්ටී යති කියන එකට. මස්ලී නැති ඇට කෑල්ලක් බල්ලෙකුට දුන්නාට පස්සේ හප හපා දඟලනවා, දඟලන බඩ පිරෙන්නේ නැහැ, පෙලෙනවා. මේක එනට ඌට හරි ප්‍රියයි. හැපුවට ගන්න දෙයක් නැහැ, බඩ පිරෙන්නේ නැහැ. උදේ ඉඳන් රෑ වෙනකන් දැවි දැවි මස් කට හප හප අනික් කෙවුණු ගොරෝ ගොරෝ පෙලි පෙලි ඉන්නවා. මේ බල්ලත් කරන වැඩි. මිනිස්සු ගැන මොනවා කතා කරන්නේ? මෙන්න මේකට කියනවා අනිච්ච ලක්ෂණය. පෙලෙන ලක්ෂණය. අනික තමයි හරායති. හරායති කියනකොට මොකද මේ පෙන්වන්නේ? ලැජ්ජා වෙන්න වැඩ. ලැජ්ජා විය යුතු දේවල් කියලා පෙන්නනවා. හරායති කියන දැන් දැන් තියලා තින ඒකේ උත්තරේ. දැන් ඔකර පෙන්නනවා බුදුරන් වහන්සේ උපමාව. හරයක් තියෙන ලී කොටයකින් ලී කොටයකින් හරයක් තියෙන කොවුලක් තියෙන හරි රැහැල අර වරින් කියලා යවනවා එක මිනිස්සෙක්. දැන් ওই මිනිහා කැලියට ගියාට පස්සේ හොඳ ඇද නැති ලී හොයනකොට හම්බ වෙනවා ওই ඇටි කෙහෙල් කඳා. කැලිය හැදෙන ගස් జాතියන් ඇටි කෙහෙල් කියන්නේ. කෙහෙල් ගස්මයි. කපලා ගන්නවා හොඳ ලොකු කඳක් තියෙනවා කියලා. ඉතින් මේක පොතු ගහනවා මේක. නෑ නෑ හරි. හරයක් නෑ නේ පොතු ගහලා බැලුවා. අන්තිමට පොතරම ගැහුවා ගැහුවා හරි නෑ ගන්න එක. හරි වැඩි. ඒකේ හරයක් නෑ. තාම කව ගහ කපලා ගන්න මුගේ පොට්ටකමට. ඒකත් පොතු ගහලා බලනවා. ඒකෙත් නෑ නේ හරයක්. දැන් මොකද වෙන්නේ? වන්න අනික් ගහත් කපලා බලනවා. තව ගහක් කපනවා. ඒනම් කොයිතරම් මෝඩීද මේක. කෙහෙල් ගහක හර හොයන්න ගිහලා එකක් කපලා ඒකේ හරියේ නෑ කියලා දැකලා අනික් ගහක් කපලා බලන්න වෙනවා කියලා මෙහෙම කරනවා නම් එකින් එකට. ඒ මනුස්සයා මල්ලේ. දන්න කෙනෙක් ඉදිරියේ වැළුවොත් ලැජ්ජ නැති වැඩක් ලැජ්ජා වින්ද වැඩක් නේ කරන්නේ. යකෝ උඹ මේ තරම් මෝඩීද කියලා අනික් අහලා අපහාසයටපත් කරනවා. කෙහෙල් ගසල කොහින්ද යකෝ හරියක් උඹට තේරෙන්නේ නැද්ද? ඔය ගස් කප කප හරිය හොයන්නේ කෙහෙල් ගසල හර තියෙනවද? අන්නේ වගේ දෙයක් කියලා පෙන්නා මේ සංඛාරය ඇසුරු කරන ලෝභ සත්‍යය හරයක් නැති දේවල් ඇසුරු කරනවා මෝඩකමට ආයිත් ඒකක් ගන්නවා තව එකක් කරනවා. ඒකෙන් වෙනවා තව එකක් කරනවා. හරයක් නැති යපති හරය හොය යනවා. මේකට බුදුරණන් හතේ දුන්න උපමාව කෙහෙල් කඳක් අරගෙන පතුරු ගහලා බලලා ඒකේ හරියේ නැහැ. තව එකක් කපලා ගන්නවා ඒක පතුරු ගහලා බලනවා ඒකෙත් හරියේ නැහැ. ඔය කොයිතරම් මෝඩකමක්ද අපි ඔය කතාව දැක්කන. හැබැයි ඔය හරය හොයාගෙන ලෝකේ හිතන කියන කරන වැඩ පිළිලා කර කර ඒකේ හරය හොයන මිනිස්සයත් අර කෙහෙල් කඳන් කප කපා හරය හොයන මෝඩයට දෙවෙනි නෑ කියලායි පින්නේ. අන්නී ලස්සනේට කියනවා හරායති. ඔන්න අනිච්ච ලක්ෂණය. හරයක් නැති දේවල් පතේ හරය හොය හොයා යනවා. තමන්ට තේරෙන්නේ නැහැ මේක හරයක් නැහැ. මීට ඉස්සෙල්ලා කොච්චර ඇසුරු කළාද? ඇසුරු කරන මේක හරයක් නැහැ. තවත් ඉදිරියට තවත් ඒවේ හර හොයනල මොනතරම් මෝඩකමද කියලා වැටහෙන්නේ නැහැ. මුලාව නිසා, අවිද්‍යාව නිසා කියන්නේ ඕකයි. අන්නේකට කියනවා අනිච්ච ලක්ෂණය. අනික ජිගුච්ඡති. හැම පැත්තෙම හොඳයි සුද්ධයි පිරිසිදුයි කියලා ගන්න එකක් නැහැ. ඒක තියෙන්නේ හැම වෙලේම අපවිත්‍ර දේවල් නැහැ නම් මොනවා හරි ගන්න හරයක් ඇති දේවල් නෙමෙයි රවට්ටන ඒවා. ජරා ගොඩවල් වට කරලා හැඩ වැඩ කරලා ඒකෙම උපයා දාලා රවට්ටනවා. ඉතින් ඕක මොනවද වෙන වචනේම තියෙන නිරුක්තිය. ජීගුච්ඡති. ජීගු කියන්නේ වලමුත්‍ර. මේ මලමුත්‍ර ගොඩවල් වලටයි ලෝක සත්‍යය මේ ආසා කරන්නේ දන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඔන්න ඔය අර්ථය තෝරලා බලන්න ඕනේ. වැඩියෙන් ආසා කරන්නේ කාටද කියලා අහුවාම මම වැඩියෙන් ආසා කරන්නේ මට කියලා උත්තරයක් එනවා. ඉතින් ඊළාට කාටද ආදරේ කරන්නේ? මං ඊටාම කැමති රූපයක් ඇත්නම් එයාට. එයා නැත්නම් මට මේ දේපොළත් එපා, ඉඩ කරනුත් එපා, සල්ලිත් එපා, වහබිලා මැරෙනවා. ඕන් ලොකුම එක මටයි මගේ එකනටයි ලෝකේ තියෙන වැඩිම ආසාව. ඒ මටයි මගේ එකනටයි කිව්වේ දෙකේ මොනවද තිබුණේ? දෙතිස් කුරුබ කොටස් දෙකක් ජීගු වලින් හදිච්ච දෙකක්. මලමුත්‍රා වල වල දෙකයි මේ කතා කරන්නේ ලෝක වටිනාම දේ කියලා. නෑ මේක තමයි තේරුම් ගත්තේ නැති දේ. රත්තරන් කද කියනවා අර මලමුත්‍රා ගොඩකට. ඔයත් මගේ රත්තරන් කද කියනවා තවත් මලමුත්‍රා ගොඩකට. රත්තරන් කද දෙවෙනි කරලා මලමුත්‍රා ගොඩවල් පළවෙනි කරලා මොනවා නිසාද? අර පිටින් තිබිච්ච දෙතිස් කුරුප කොට්ටාසින් පේන තිබුණා කේසා ලෝමා නකා දන්තා තචෝ කියලා කෙස් ලෝම් නියදා සම් කියලා පහ. ඕකෙන් තමයි අර කුණු ගොඩ මල්ලි දාලා වැහුවා වගේ වහලා තියෙන්නේ ඇතුලේ. ඔන්න ඕකේ තියෙන කෙස් ලෝම් වල ලස්සන කියලා ගත්තේ ඒකේ තියෙන උපේ මිසක් ඒකේ තිබිච්ච ආව අමුතු දෙයක් නෙමෙයි. ඒ කෙස් ගහමයි මැදිලා හැදිලා යම් කිසි ක්‍රමයකට ඇමරිලා ගිහිල්ලා හරි ලස්සන කෙස් කලම කිව්වේ. මේ අර හංකඩේමයි ජරා වෙච්ච හංකඩේම තමයි. අර ප්‍රියයි මනාපයි කියලා හංකඩ කොටස තමයි කිව්වේ. හරි වැදගත්, හරි පාට, හරි ලස්සන කෙනා මෙයාගේ බාහිර පැහැපත්කම ආදී වශයෙන් කිව්වේ. අර හංකඩේමයි වෙන එකක් නැහැ. ඒකම උපකරපු හරියක්. අර නියපොතු ටික දැක්කහම මල් පිපිලවා ජරා ගොඩකට මෙහෙම කියලා හරි ඉන්න මොකද්ද? ඕකමයි මැදලා තිබේ නියපොතේ මොනවද ලස්සනක් තිබුණ හොඳ එකක්. ඉන් දත් ටික මුතු කැටවා තිබුණේ මොනවද? අර සතර මහා භූතයන් යටගෙන තියෙන දවසක් මැද්දේ නැත්නම් ගන්ධාසාරයේ පලාත යන්න බැරි, කටාරණේ උඩ පැත්තේ ඉඳ බැරි. ඒක උනාක් තමයි හුදාගෙන සුද්ධ කරගෙන හරි පුදු කැටවාගේ දත් ටික පතන්න වටිනවා කිව්. ඉන් කේසාලෝමා නකා දන්තා තචෝ මේ පහක් හදාගෙන ওই පහේම තිබෙන කුණු උපමට්ටමකට අරගෙන මේ මල මුත්‍රා ගොඩ වල ටිකයි අයිති වෙන ඒවා. රංකඳන් කියලා හදාගත්ත මෝඩකම මම වගේ කිව්වේ දෙකේ ওই දෙකේ තමයි ලෝකේ වටිනාම දෙක. ඔන්නෝකේ ස්වභාවය දකින්න කියලා බුදුරණන් වහන්සේ පෙන්නවා. ඕක දැක්කදාට වෙන්නේ අනිත්‍ය දෙයක් තමන් අරගත්තේ අනිසි දෙයක් නිසි කියලා ගත්තේ. ඉතිර නැති එකක් එහෙම කතාවක් නෙමෙයි ඔතන කිව්වේ. ඉතිර ඇති නැති කියන්නේ වෙනම කතාවක්. ලෝකේ යම්කිසි දෙයක් හටගත්තාම පංචස්කන්ධයක් ගොඩනැගුණොත්, ගොඩනැගිච්ච පංචස්කන්ධයක් තියෙනවා නම් පංචස්කන්ධය තුල රූප වේදනා සංඥා සංකාර විඥාන කියන වර්තමාන මාත්‍රියක් තියෙනවා. ඒක ඉක්ම යනවා. ගිහිලා ස්කන්ධ කොටට වැටෙනවා. පංචස්කන්ධයේ ඉතිර නැතිව නාමගොත්තන් නජීරති කියලා බුදුරන් වහන්සේ දේශනා කළා. මොනවාද නාමගොත්තරවල තිබුණේ? අතීත රූපේ පිළිබඳ මතක සටහන විතරයි ඉතුරු වුණේ. රූපේ දිරලා ගියා. ඒකින් ගත්ත වේදනා පිළිබඳ මතක සටහන්, සංඥා පිළිබඳ, සංකාර පිළිබඳ, විඥාන පිළිබඳ මතක සටහන් ඉතුරුයි නාමගොත්තර. නාමගොත්තන් නජීරති කියලා බුදුරන් වහන්සේ දේශනා කළා. එහෙනම් නාමගොත්තර නිවන දැකුවාම නිවනෙන් පිට ලෝකෙට ආйти. ඉතින් ලෝකේ තියෙනවා ඉස්තිර නැහැ කියන එක සදාතනික වචනයක් කියලා තියෙනවාද? බුදුරන් වහන්සේ දේශනා කරනවා නාම ගොත්‍ර දිරන්නේ නැහැ. දිරන්නේ නැහැ මැරෙන්නේ කොහොමද? එහෙනම් මේ කාරණේ ඉස්තිරයි ඉස්තිර නැහැ කියන මේ වචනේ දාලා තෝරනකොට උතන ගැටෙන්න වෙනවා. එහෙනම් මිනිස්සෙක් සත්වෙක් තමන්ගේ මේ පැවැත්ම ගෙනියනකොට නිතරම නිරන්තරයෙන් අරගන්නේ පරිහරණයට නාම ගෝත්‍ර. නාම ගෝත්‍ර වල ආධාරයෙන් තමයි අනාගතයේ නිගමනය කරගන්නේ. එකම දෙයක්වත් කරගන්න බැහැ නාම ගෝත්‍ර නැත්නම්. මතක නැහැනේ නාම ගෝත්‍ර ඉඳන්නේ මතක දියෙන්නේ. නාම ගෝත්‍ර සිහි වෙනකොට තමයි අතීතයේ අධ්‍යක්ීම් වලින් මතකයේ ගොඩනගාගෙන අනාගතයේ ගොඩනගන්නේ. ඊට අනුව යන්නේ ඉන්නේ ගමනක් ගියා. ගෙදර එන පාර මතක නැත්නම් නාම ගෝත්‍රයි මතකෙ තිබුණේ. ගේ මතක නැත්නම් කොහොමද ගෙදරට එන්නේ ආපහු? කණ්ඩ වත් පිගාන බෙදලා තියෙන අන්න වත් කණ්ඩ කියනවා. වත් කියන ඒවා මතක නැත්නම්, ව්‍යංජන කියන ඒවා මතක නැත්නම්, මේසෙ කිව්ව එකත් මතක නැත්නම්, පිගාන කිව්ව එකත් මතක නැත්නම්, ඔය කොහොම නාම ගෝත්‍රයෙන් දීව තමයි මතක් වුණේ. බත් ටික කන්න විදියකුත් නැහැ, වතුර ටිකක් බොන්න විදියකුත් නැහැ. පිපාසය ඇරෙන්නේ මොකද්ද කරන්න ඕනේ? ආපුහම වතුර බීලා මතකයි පිපාසය ඇරිච්ච එක. ඒකත් මතක නැතුනත් එහෙම පිපාසයෙන් ඉන්න දිව ගිලෙන් දෙනවා. වතුර බීලායි මේක පිපාසය අරගෙන ගිහලා මතක නැහැ. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් ඔය මතක කියන නාම ගෝත්‍ර නිසාම තමයි මුළු ජීවිතයක්ම හැඩගහලා ඉදිරියට ගෙනියන්නේ. තමන්ගේ පැවැත්මේ තමන් ඇසුරු කරන එවෙන් 75%කට වැඩි එදිනදා කටයුතු කරන්න අත්‍යවශ්‍යම මතකයේ තමයි නාම ගෝත්‍ර කිව්වේ. එනම් මේ නාම ගෝත්‍රෙ දිරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. රූපේ දිරනවා වැරිනවා. රූපං ජීරති මච්ඡානං නාම ගෝත්‍රං නජීරති. හැබැයි සියල්ල වෙන ස්ථිර නැහැ කිව්වොත් මොකද වෙන්නේ? අර ධර්මයේ ගැළපෙන්නේ නැහැ. හැබැයි ස්ථිර නැති කොටසක් ලෝකේ තියෙනවා. ඒක නැතුව නෙමෙයි. ඒක සියල්ල කියන වචින දාන්න බෑ. සබ්බේ සංඛාරා ආදිවාසී විග්‍රහයන සබ්බේ ධම්මා අනත්තාදී සබ්බේ සංඛාරා අනිච්ඡාදී ආදී අනිහි කියන වචනේ එකක්. සදාතනික අනාදීයේ පටන්ගෙන මතකයන් තිබුණත් මේ මතකයන්ගෙන් කරන්න තියෙන්නේ මොකද්ද? මේ දුක්ගොල්ල ඉදිරියට හද හදා තව ටිකක් ආසාවන්ගෙන් පෝෂණය කර කර තව දුක් විඳින කඩක් ඉදිරියට හදනවා. ඒකමලහම තව එකක් හදනවා. ඒකිනු දුක් විඳිනවා. ඒකමලහම තව එකක් හදනවා. ඔය වැඩේ නම් කළ හැකි. එහෙනම් නිසිද අනිසිද ඕයන් අපිට ගන්න තියෙන වැඩේ බලපුවාම අනිසි එකක් මිසක් නිසි එකක් ඕකේ නැහැ. නිසි එකක් තියෙනවා දුකෙන් නිදහස් වෙන එකක් නිසි. දුකෙන් නිදහස් වෙන්න පුළුවන් නම් යමක් ඇසුරු කරලා ඒ නිදහස් වීම ප්‍රදාන කරන්නේ ඒක නිසි. එහෙනම් මොකද ප්‍රධානම පරමාර්ථ නිසි මොකද්ද? දුකෙන් නිදහස් වීම හේවත් නිවන. අනුපාදිසේස නිර්වාණේ නිසි. අන්න ඒකට වගපාදන නිසා අනික්වත් ඒ මට්ටමට නිසි මිසක් පරිහරණයට අනිසි. එන ඒ தත්ත්වේ ලබාගෙන ලෝකේ චන්දරාගේ නිදහස් වුණාට පස්සේ නිදහස් වීම සඳහා යම් කිසි ධර්මයක් පරිහරණය කළාද? දැන් ඒකත් සැපෙන් පරිහරණය කළේ නැහැ. දුක්ඛ පටිපදා දන්දා විඥා පටන් ගත්තේ එහෙමයි. දුක් ප්‍රතිපදාව. ඒකේ ඥානයක් ගන්න දෙයක් නැහැ. පටන් ගත්තේ බොහොම වෙහිති මහන්සි. එන කොහොමද ආපු මාර්ගය නිසි වෙන්නේ? දුක් විඳගෙන ඉන්න එක නිසි වෙන්නේ කොහොමද? එන නිසි කියලා ගත්තේ මොකද්ද? දුක් විඳින හැරි ක්‍රීමේ අවසාන ප්‍රතිඵලයේ නිවන නම් කොච්චර දුක් විඳක් කවන්නේ. හැබැයි මේ ධර්මයක් නිසි කියලා ගන්න එපා. කුල්ලූපවං ඕභික්කවේ ධම්මං දේසිසා නිතරණතානු ගානත්තයි. මම මේ ධර්මය ඔරුවට උපමා කරනවා. ඉතල වෙන්න මිසක් අල්ලා ගන්න නෙමෙයි. ඇයි? අනිසි නිසානේ. ධර්මයක් නිසි නෑ. නමුත් ඉතල වෙන්න වටින නිසා ඒකත් පරිහරණය කරන්න. එහෙනම් ලෝකේ ඇතුලේ තියෙන කිසිම දෙයක් නිසි නෑ. අන්නේකින් කියනවා සියල්ල අනිච්චයි. එහෙනම් මොනවද තියෙන්නේ? වේ පෙළෙනවා. පරිහරණයට ලැජ්ජා වී යුතුයි ඥානවන්තයෝ දැක්කන ඥානවන්තින්ගේ ඥාන ස්වභාවය පහළ වෙච්ච දාට පේනවා. මේවා තවත් දුරට පරිහරණය කරන එක මහා ලැජ්ජා නැද්ද? මේ පස්සේ යන්න මේ මලමූ ගොඩවල් මේවා ගන්න හරියක් තියෙනවද ඔන්නේ වැටහිම දාපුහම කියනවා අනිච්ච දැක්කා ඔන්න අනිච්ච කියන කේ ලක්ෂණේ තෝරා ගන්න ඕනේ එහෙනම් මේ අනිච්ච දැක්කේ මොකක් නිසාද කියලා බලනකොට අනිච්චයි අනත්තයි එහෙනම් අනත්ත කිවි අනත්ත අසාර කට්ටේ නාති අසාර අර්ථයෙන් අනත්තයි කියන්නේ අනාත්ම කියලා වචනයක් ඕකට දැම්මා අනාත්ම කියලා ආත්ම නැත කියලා වචනයක් එකේ ඉන්නේ අර්ථේ න ආත්ම ආත්ම නැහැ ආත්ම ඇත කියන්නේ සාස්ත්‍ර දෘෂ්ටියේ ආත්ම නැත කියන්නේ උච්ඡේද දෘෂ්ටියේ ආත්මයක් ඇද්ද ආත්මයක් තියනවද ආත්මයක් නැද්ද නැවත ඒ වචනේ වෙනස් කළා නම් අනාත්ම කියලා වෙන අදහසක් දෙන්න හැදුවට හරියන්නේ නැහැ වචනේම තියනවා ගැබ් වෙලා ඒකේ අර්ථේ ආත්ම ඇත ආත්ම නැත සාස්ත්‍ර දෘෂ්ටියයි උච්ඡේද දෘෂ්ටියයි ඔය තියෙන්නේ එහෙනම් ආත්මයක් නැහැ කිව්වොත් සිද්ධ වෙන්නේ අන්න එහෙම දෙයක් වජ්ජගත පරිබ්‍රාජික බුදුරයන් වහන්සේගෙන් අහනවා ස්වාමිනී ආත්මයක් තියෙනවද උත්තර දුන්නේ නැහැ ස්වාමිනී ආත්මයක් නැද්ද ඒත් උත්තර දුන්නේ නැහැ ආලයිටන් උත්තර දෙන්නේ නැති නිසා යන්න ගියාට පස්සේ ආනන්ද හාමුදුරුවෝ අහනවා ඇයි ස්වාමිනී වජ්ජගත පරිබ්‍රාජික ආත්මයක් ඇද්දාගාම උත්තර දුන්නේ නැහැ ආත්මයක් නැද්දාගාම උත්තර දුන්නේ නැහැ ඇයි මම කිව්වනම් වජ්ජගත පරිබ්‍රාජික ආත්මයක් නැද්ද තියෙනවද හගුවා ඔව් කිව්වනම් එහෙම වජ්ජගත පරිබ්‍රාජික මුලාවටපත් වෙනවා මොකක් නිසාද මේ ශාස්ත්‍රත දෘෂ්ටියේ විහිදලා ඉන්න ලෝක සත්‍යය ආත්මය පිළිගන්නවා ආත්මයක් ඇත කිව්වොත් එහෙම අන්නේ දෘෂ්ටිවාදී වෙනවා මේ නිසා වජ්ජගත පරිබ්‍රාජිකල මම ඕකට ඇත කියලා උත්තරයක් දුන්නාන් ආත්මයක් තියෙනවනේ ලෝකයේ තිබිච්ච දෘෂ්ටියට වැටෙනවා ශාස්ත්‍ර දෘෂ්ටිය ගන්නවා ඇත්ත තෝරා ගන්නෑ ආත්මයක් නැත කිව්වනම් ලෝකයේ උච්ඡේදවාදීන්ගේ පිළිලා ඉන්නේ තව කොටස ඒගොල්ලන්ගේ නිගමනයත් ඕකමයි ඔය ආත්මය කියලා එකක් නැහැ අන්න ඒකට වැටෙනවා පෙර ආත්මයක් තිබුණා දැන් ඒක නැහැ කියලා හරි එක වැටෙනවා මේ ඉතින් තවත් මුලාවටපත් වෙනවනේ ඔය උත්තර දුන්නේ නැති ඒකයි එන ආත්මය ඇත ආත්ම නැත කියන මේ ප්‍රශ්න දෙකට ආරේ විනේ මේ බුද්ධ ශාසනේ උත්තර දෙන්නේ නැහැ ඇත්ත පෙන්ලා දෙනවා එන ඇද්ද නැද්ද කියන ප්‍රශ්නෙට දෙන ක්‍රමයක් තියෙනවා ඇත යන දෘෂ්ටියක් තිබුණා නම් අවිජ්ජා යත්තේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ආදී වශයෙන් මේ නිරෝධයට වෙන ක්‍රියාවදාමී දැක්කහම ඇත යන ශාස්ත්‍ර දෘෂ්ටියෙන් විදෙනවා එතන නැත යන යම් කිසි දෙයක් තිබුණා නම් අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානා කියලා ගොඩනැගෙන හැටි දැක්කහම නැත යන දෘෂ්ටියෙන් විදෙනවා එහෙනම් පරිත්‍යාගපාදයෙන් දැක්කහම අන්ත දෙකෙන් මිදිලා ගිහිල්ලා සත්‍යය දකින්නවා එහෙනම් බුදුරණන් දේශනා කළා අන්ත දෙකේ වහින් නැතුව පරිත්‍යාගපන්නව වරන්ඩ පරිත්‍යාගපාදේ නිරෝධින ආකාරය දකින්න ඇති වෙන නැති වෙන ධර්මතාවය ඕකෙන් පේනවා එතකොට ඇත නැත කියන අන්තිම සංසාරයේ පටන් ආපු දෘෂ්ටියට වැටෙන්නේ හරි ගැඹුරු තැනක් උතන මෙන්න මේ නිසා ආත්ම අනාත්ම කියන වචන දෙක ගත්තේ නැහැ නමුත් අද වෙනකොට අපිට ආත්ම කියන එක වරු අනාත්ම කියන එක හරි කියලා අපිට ඔය අදහස දුන්නා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා අනාත්ම කියන්නේ සංස්කෘත වචනේ අර්ථය ඔය දීලා තියෙන්නේ ඉතින් ඔය පාලියේ තෝරලා තියෙනවා අනත්තං අසාර කට්ඨේ නාති අසාරයි කියන අර්ථයෙන් තමයි අනත්ත කියන්නේ කියේ එන අසාරයි කියන එකයි ආත්මයක් නැත කියන එකයි දෙක. අසාරයි කියන්නේ මොකක්ද? කොච්චර පරිහරණය කරගෙන ගියත් මේ ලෝකේ සාරයි කියලා මොනවද හම්බ වුනේ? අනන්ත සංසාර ගමනේ පටන් ගන්නේ ඇවිදිල්ල. සාරත්වයක් හොයාගෙන ආවා. හම්බෙච්ච ඔක්කොම බලපුවාම සාරයි කියලා ගත්තේ අසාර වෙලා මිසක් සාර එකක්වත් ඉතුරු වෙලා නැහෙනේ. මෙන්න මේ ධර්ම දැක්කල පස්සේ කියනවා අසාර දැක්කන එනං අනත්ත දැක්කා. අනිසි පරිහරණයට අනිසි සාරාත්යක් නැහැ පරිහරණය කරලා දුක් විඳලා විහෙතිලා කියලා හිට අන්තිර බලනකොට පුස්සවින්දවාගේ මුකුත් ඉතිරි වෙලා නැහැ හරිය. එහෙනම් එහෙම වැඩපිළිවෙලක් ඇත්නම් අන්න දැන් අහන ප්‍රශ්නය. ඒ වැඩපිළිවෙල ලෝක ස්වභාවය ඕකනම් ඔය ලෝකේ පරිහරණය කරන එක සැපට වැටෙනවද දුකයි කියන එකට වැටෙනවද? අන්න ඥානවන්ත උත්තරයක් දෙනවා කොහෙද සැපක් ඉන්නේ? මෙන්න මේක අනන්ත සංසාරයේ දැක්කේ නැති දුක්ඛාර සත්‍ය. ඕක ඉස්සර දැනගෙන හිටියේ නැහැ. ලෝකේ පවතිනකේ තියෙන දුක කියලා එක සම්බන්ධයෙන් දුක් වේදනා විඳින එක. අන්නේ දුක් වේදනා විඳින එක තමයි ලෝක සත්‍යය දුකයි කියලා හිතන් දුක්ඛාරිය සත්‍ය කියලා හිතාගෙන හිටියේ. අදත් කියනකොට දුක්ඛාරිය සත්‍ය විග්‍රහ කරනකොට ඔන්නේ දුක් වේදනා විඳින එකම කියකිය තමයි කියන්නේ. මෙන්න මේක තමයි දුක. ඔන්න දුක්ඛ සත්‍ය කියලා දත් උගන්වනවා. නම මොකද දුක්ඛාරිය සත්‍ය කිව්වේ? ඔන්නේ අනිච්ච නිසා අනත්ත නිසා අනිච්ච වූ අනත්ත වූ දේ මොනවද තියෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ අනිච්ච ස්වභාවයෙන් අනත් ස්වභාවයෙන් යුක්තයි. එන අනිච්ච ස්වභාවයෙන් අනත් ස්වභාවයෙන් යුත් වේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ තමයි. අනාදී පටන්ගෙන රූපයක් කියලා යමක් ලැබුවා නම් අත්බැවක් කියලා ලබා ගත්තා නම් ඒකෙ තිබිලා තියෙන්නේ. ඒකෙ ඉඳලා තියෙන වේදනා වින්දනය කියලා තියෙන ඒවා. හඳුලාගෙන තියෙන සංඥා තිබුණා නම් ඒ જાති ඒවා. අර සංඥා ස්කන්ධයටයි තියෙවා. හිතෙන් කයෙන් වචනේ යමක් ගොඩනැගුවා නම් හැස් කරලා තියෙන සංකාර වලටයි තියෙවා. මට මෙහෙම හිතක් තියෙනවා මගේ ස්වභාවය මේකයි කියලා හිතෙන් දරාගෙන හිටියා නම් ඒ ඔක්කොම විඥාන වලටයි තියෙවා. ඔන්න ඔය කියන කාරණා ටිකට අයිතිහරියක් යම්තරාවක් තිබුණා නම් ඔන්නවා තුල සාරත්වයෙන් තියෙනවා කියලා හරියත් මට ලැබෙන එකක් මම පරිහරණය කරා කියලා බැලුවොත් එකක්වත් ඉතුරු වෙලා නැහැ. දුක් විඳලා වෙහෙසේලා ගිවිලා ගිහිල්ලා තියෙනවා ඉතරයි. කිසිම හරයක් ඉදුණු නොකළ ස්වභාවයක් තියෙනවා නම් එයන්නේ ඒවා නිසි දෙයක් හම්බෙලත් නැත්නම් ඒ දේ පරිහරණය කිරීම හරවත්ද වැදගත්ද? සැපයි කියලා ගන්න සුදුසුද? කොච්චර ආස්වාද දුන්නා සුදුසු නැහැ කියලා උත්තරයක් එනවා. එහෙනම් ඒක මොන කොටටද වැටෙන්නේ? දුක්ඛ කියන කොටට වැටෙනවා. මොකක් නිසාද? දූෂ්‍ය මානසිකත්වයක් ඇති කරනවා, ක්ෂය වෙලා යනවා, ගෙවිලා යනවා. ඔච්චරයි හම්බේ. ආශ්‍රයයට ගිය ගමන් ආශාව කියලා දූෂ්‍ය වෙනවා මානසිකත්වේ. නිදහස්ව තිබිච්ච මානසිකත්වේ නැහැ. දූ කියන තැනටපත් වෙනවා, දූෂිත වෙනවා. හිත දූෂ්‍ය වෙලා ගියන පස්සේ මොකද වෙන්නේ? යථාර්ථයේ පිහිටන්න බෑ. ගුණ ක්ෂය වෙලා යනවා. ලෝභයේ ද්වේෂයේ මොහේ නැගිනවා. අන්නේ අර්ථයෙන් කියනවා දුක්ඛ. ලෝකය දුක්ඛ කියන්නේ දුක්ඛ වේදනාවට. එයා වේදනා චෛතසිකී සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා චෛතසිකයෙන් විදින එකක් තියෙනවා. ඒක තමයි ලෝකය දන්නේ අනන්ත කාලේ පටන්. දුක දන්නවද? දුක දැකලා තියෙනවද? දුක වැටහිලා තියෙනවද? ආවම ඔව් ඔව් කියලා කියන්නේ මොකද්ද? ඔන්න ඔය කියන්නේ වේදනා චෛතසිකයෙන් විදින එක. බුදුරන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද දුක්ඛ කියලා? සාරයි කියලා ගන්න හරයක් නැහැ. හරයක් නැති ඒවා. අනිසී කියලා පෙන්වන්නට හේතු වෙනවා. දැන් නිසී කියලා කවදා නිසිදයක් හම්බ වෙන්නේ නැහැ. මෙතන මේ දේවල් පරිහරණය කරන මොකද වෙන්නේ? මනස දූෂ්‍ය වෙනවා. පහත් භාවයටපත් වෙලා ලෝභ දේශ මොහ වැළඳගෙන අර කියන ලෝක සම්මත දුක වැටෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ නිසා මේවා ආර්ය විනයේ දුක් කියන කොටස වැටෙනවා. එහෙනම් මොකද කරන්නේ? අන්න දුක දුක්ඛ සත්‍ය වේද, දුක්ඛ සත්‍ය දුක්ඛ වේද, දුක දුක්ඛ වේ දුක්ඛ සත්‍ය නොවි. ඔන්න දැන් වැටුනේ මොකද්ද? දුක්ඛ සත්‍ය දුක්ඛේ ඥාන. මෙන්න ආර්ය සම්මා දිට්ඨියට ලැබෙන්න නම් දුක දැකලා වැය දුක්ඛේ ඥානන් දකින්න ඕනේ. මෙන්න මේකයි දුක්ඛ කියලා ඥානෙන් දකින්න එක. දුක්ඛේ ඥානන් පහරනවා කියනවා. ওই ටික දකින්නකම් දැන් තමයි වතක් වෙන්නේ. ඔක දැක්කම පස්සේ තේරුණාට පස්සේ ඉතින් මේක හමුදේ වෙන්නේ කොහොමද? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රා විනන්දනී සෙයති. දැන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා අන්න දැන් තේරෙනවා. දුක තේරුම් ගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? සද්ධාවට උපනිසිරේ වුණා. ඔන්න ඕක දැක්කම පස්සේ දකින්නවා මෙච්චර කල් වැහිලා තිබිච්ච සත්‍ය ධර්මීය ස්වභාවය දැන් පේනවනේ. මෙන්න මේකට කියනවා සද්ධාව. දුක කියන්නේ මේකයි කියලා විශ්වාසයෙන්ම දැනගත්තා. ඒ දැනගත්තාම දැනගත්තා අර දුක් වේදනා කියලා ලෝක සම්මතයේ පෙන්වන්නා වූ වේදනා චෛතසිකේ නෙමෙයි මේ කියන්නේ. ලෝකේ දුක කියන්නේ මොනවද? බුදුරණවහන්සේ දේශනා කරනවා. දුක යනු කාමයට නමකි. දැන් කොහොමද ගලපලා තියෙන්නේ? මඩ යනු කාමයට නමකි. උල යනු කාමයට නමකි. මේ කාමයට කියන්නේ තවත් නම් දුක යනු කාමයට නමකි. ලෝක සත්‍ය පංචකාමී සුඛයි සුඛයි කියනවා විදින අර්ථේ. මේ පංචකාමී නිසා මුලා වෙලා හිටන් ලෝභ දේශ මොහයන්ට දූෂේලා ගිහිල්ලා ඒ වගේම තමාගේ ගුණයන් ක්ෂය වෙලා ගිහිලා පහත් බවට වැටිලා ඇති වෙන ස්වභාවයක් තියෙනවා කියලා ඥානීන් දැක්කහම කියනවා ඔන්නෝක රාරි විනේ දුක්ඛ. එහෙනම් ඒක ඥානයක් මිසක් විදින දුකක් නෙමෙයි ඔය කියන්නේ. මෙන්න මේක නිසා දුක්ඛේ ඥානම් පහළ වුණා. අන්න චතුරාර්ය සත්‍ය දුක්ඛේ ඥානේවත් චතුරාර්ය සත්‍ය දුක්ඛාරි සත්‍ය ඔය කියන්නේ. දැන් දකින්න ඔය කියනාව පැවැත්ම කොහෙද තිබුණේ? ඔය දුක කියලා කිය මොනවටද? මේ ලෝකේ සැපයි දුකයි කියලා යම් කිසි වින්දනයකින් ගන්න යම් තරමක් ලෝක සත්‍යය පරිහරණය කරන දේ ඇද්ද? ඔන්න ඔය සියල්ලම තමයි පහත් බවට පත් කරලා දුක් විඳවන දේ. ලෝක සම්පතිය දුක් විඳින්නේ ඒවා. එනිසා අන්නේ වතුල දූෂ්‍ය භාවයේ මිසක් පහත් බවල පත් කරන දේවල් මිසක් වෙන ගන්න හරයක් නැහැ කියලා දැක්කට පස්සේ අන්නේ තාතිය පත් වෙන මොකක් නිසාද? ඊ ඒ තන මුලාවට පත් වෙලා යායන් තණ්හා පෝනෝ භවිකා. ඊ ඒ තන තෘෂ්ණාවෙන් බැඳිලා නැවත නැවතත් මේ භවයේ සකස් කරන්නාව සත්‍යෙට පුනර්භවයේ ගොඩනගලා తత్ర తత్ర అభినందని ఏతన హుదాయ్ హుదాయ్ మేక హుదాయ్ అరక హుదాయ్ కీ కీ అభినందనే కర్లా విశేషిన్ దరియో బెదిలాక ఆస్వాదిన బెదిలా కిన సెపాయ్ కిన అరి మి సెప చైతసికి సెప విదిన చైతసికి ఏక బెదిలాయిద కిన తత్ర తత్ర అభినందనే కరనో ఏ మోనవాద కామ తన్హావై భవ తన్హావై విభవ తన్హావై కిన మెన్న మి తన్హా మూల తునాయ అసురు కరన్ మెన్న మేక అసురు కర్న తాకల్ ఓయ్ కియన్నావు ససర స్వభావయ తిన దుఃఖ కిన ఎకక్ అన్నీ నిసా ఏకే మిదిరి హైటాన్ దూసే భావి నిదాసేన బే ఎన దుఃఖే నిదాసేన రా మొకద కరన్న ఓని దుఃఖ నిరోధే దకిన్న ఓని దుఃఖ సముదే దకిన్న ఓని మే తన్హావెన్ హట గాన్ని ఈ తన్హా నిరోధ కొలొత్ మొకద వెన్ని అన్నీ కడ కిన దుఃఖ నిరోధ జ్ఞాని దెమి పాల ఉని దుఃఖ నేమి పాల ఉని దుఃఖ సముదే కిన దుఃఖ పాల వెన్ని మెన్న మే క్రమేటా కి దకిన నోనట కిన దుఃఖ సముదే జ్ఞాన అన్నీకై దుఃఖ సముదారి సత్తి దుఃఖ సముదే నేమి ఆరి సత్యే కియన్ ఏక తమా కివే దుఃఖ సముదే దుఃఖ వేద దుఃఖ సముదే వేద నన దుఃఖ దుఃఖ సముదే దుఃఖ సముదే మే వేద దుఃఖ సత్యే వేద దుఃఖ సముద సత్యే వేద దుఃఖ సముద సత్యే దుఃఖ సముదే వేద సముదేయై సముద సత్యేయై దేక సముదే వెన్నే ఏ ఏ తంగవేల వెదనే తృష్ణావట కినా సముదే ఓయ్ తృష్ణావ నిసా తమా మేవ గొల్లనగిన దుఃఖ గొల్లనగిన కియా దకిన జ్ఞానీట కినవా దుఃఖ సముదే జ్ఞాన ఎద దుఃఖ నిరోధే ఏక నిరోధే దకిన జ్ఞానే ఏక యోతస్స ఏవ తన్హాయ అశేష విరాగ నిరోధో త్యాగో పట నిసాగో ముక్తి అనాలు మిన్నమీ ఈ తన వెదిన్నామి దుఃఖ సముదే యమ్ తినక ఎతి కరణవాదు అన్నీ దుఃఖ సముదే ఏకిం ఇవత్ వినవాదు త్యాగో పట నిసాగో మీకు పిన్నగి నగనీమక్ ఏక త్యాగ కిరీమక్ ఇవత్ మట ఇపా మిన్న పెత్తక దెమ్మా కీరా అహక్ కరన్న పులువన్న ముక్తి ఏకే మిదెన్న పులువన్న ఏకే నొవెలెన్న సత్యని పత్తెన్న పులువన్న ఈ తృష్ణావి మిన్న మేకరి కిన దుఃఖ నిరోధే కిన జ్ఞాని ఒక దకిన జ్ఞానిటై దుఃఖ నిరోధే కియన్ ఏకేన్ దకల హితం అత్తర ప్రతిఫలే దుఃఖ నిరోధే అన్నీ హిమై దుఃఖ నిరోధేని పత్తెన్న కియ దకిన నోనక్ ఎద్ద ఏకరి కిన దుఃఖ నిరోధే జ్ఞాన చతురార్య సత్య జ్ఞాన తున మేకరి మొకద్ద కరండోని మే అత్త అతి ఆకారేం పెన్నవు మిన్న మెహమై దుఃఖ వెన్నే మిన్న మేకై దుఃఖ హటగాన్ని మెహమై సముదే వెన్నే మే దుఃఖ నిరోధే వెన్న మిన్న మే క్రమేటా కియా దకిన మే జ్ఞాన తునిం యుత్త వేలా ఏనం మేకిన్ కొరండోని మొకద్ద తమంటమ నిగమనయక్ ఎనో హేతువక్ నిసా నం ఫలయక్ హటగాన్ని హేతు నిరోధ నం ఫల నిరోధ వెనో హేతుం పరిచ సంభూతం హేతు భంగా నిరుజ్యతి మిన్న మే నువట గోచర వెనో మిన్న మే హేతువ ప్రత్యే గిహిల్లా ఏ ప్రత్యే వినకం మేకే మిదేంద బే యమ్ దాసక మిన్న మే తృష్ణా హేతువ నిరోధ ఉనా నం యమ్ కిది మనసక ఎతని మే గమన ఇవరాయి మిన్న మేక దకర గినవా ఆరి సమ్మాదిట్టియ పహల ఉనా సమ్మాదిట్టియ ఒతనిను ఎన్ని ఇతర ముఖ దగ్గర కొహమది ఏకావి నికం ఆవినే సమ్మా సంకప్పే నిసా యొక్క నగుని ఏ దిట్టీర ఆపుహామ హినా మీ లోకే మనో అల్లండ మీ గుడి నగిన్ని దుక మీ తృష్ణావి దుకుట హేతు వినవా మీ తృష్ణా నిరోధే కనుక సరసిల్లక్నే ఏక తమయి దెక్క సమ్మాదిట్టియ ఇనా ఈ సదా మా ముఖద్ద కరండోని యమ్ యమ్ తనక హిత బెదినవనం ఎలినవనం అన్నీక నిరోధ కరగండు నిరోధ కరాన్ని కొహమది లోకే ఆదీనవ సమ్మాదిట్టియం దకిండోనే వెంగీమి ఆనిసంస దకిండోన్ ఓక దకినకోట అవ్యాపాద అహింస నికమ్మ సంకల్పన గుడి నగినో మీకరి కిన సమ్మా సంకల్పారి సమ్మా సంకల్పే నెహటి ఒయ ఆది వసయం మీ మార్గంగ అట తమన్ ఒయ మగ అనుగమనీ కిల బలనకోట తమంటమ తీరిండ పటం గన్నో ఇదివై తమన్ కీన వచన ఎత్న లోకే అలూం కరిన బెందుని వచన భావితావ అత్తల్ల దానో అసారదయా పసి కథా కలండి అంటూ ఉన్నే అసారదయా పసి మునవా కథా కలండి మునవా గుడినగా గండి సమ్మా వాచ అసారదయా గుడినగా గండి మునవా కరండి హితం కాయ వచ్చిన మునవా కరండి వెళ్ళకనే తీయవాలి సమ్మా కమ్మాంత ఇది మా ముగ్గురు జీవత్ని మీ సత్య ధర్మీ అవబోధ కల పూర్ణ కరగండి మాకు జీవితం వెదగత్తిన మిసా మీలోకి ఆస్వాద విందకి నిన్న మీకు వెదగత్కమాక్నే లోకే మునవా హోయాగి నొక్కుడిని మా కరండి మా కరండి మాకే జీవిత వ్యాత్మ ఏదీట యథాబోధీట మిసా మీ లోకే అల్లగని ఘోరవేర వంచాకరిని మీకు కొడుకు అగన్నవి ఒక అదహ తిన కొట్టు సమ్మ ఆజీవ్ ఈయన మగే ఉత్సాహకులు అయితే వీర్యకులు అయితే లోకే హదండదు లేదా లోకే మిదెండదు జ్ఞాని ఉత్తరే ఐదుల తిన లోకే మిదెండ ఉత్సాహకరణ మిసా లోకే హదండ ఉత్సాహకరం అంటే వెళ్ళకనే సమ్మా వాయా ఈయన మా సిహికలాంటి ఓని ముఖద్దు మీ లోకే అరక మమ కీలా మగ కీలా గొడుగు అహగానే వెడపిల్ల కొరిన హటిదే మీకే మిదిన హటిదే మా సిహికలాండు మీకే మిదిన హటి గదన కత్తాం సమ్మా సతి ఏనం మన కెలవీమక్ నెతువ సెనసిల్లే ఇండ పులువన్న మొక్క తిబునావద అల్లగత్తున్నాం కావు దా దుఃఖం సెనసీమక్ ఇన్నే కంపెనీ దుఃఖమిసా අතර ගහම මිදි ගියාම නොවැළි ගියාම සාන්තයි ප්‍රණීතයි ඒතං සාන්තං ඒතං පණීතං එද්දං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිසග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං තික දකින්නයි ටික මෙන්න මේ ටික දැක්කහම මොකද වෙන්නේ අන්න දකින්නවා දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව නම් මෙන්න මේකයි දැන් කාගෙන්වත් අහන්න දෙයක් ඉතිරි වෙලා නැහැ පරප්‍රත්‍ය රහිතයි ওই ටික වැටුණා නම් එයා සෝතාපන්නයි අනුන්ගෙන් අහන්න දැන් දෙයක් නැහැ තමන්ගේ මාර්ග වර්ධනය විතරයි තියෙන්නේ දැනගත සැක නැතුව මෙන්න මෙතෙන් දෙනකොට කියනවා මේ චතුරාර්ය සත්‍ය දකින්නකොට දැන් විශ්වාසයක් ඇති වෙනවා මෙන්න බුදුරයන් වහන්සේ දේශනා කළ සත්‍ය මාර්ගය මෙන්න සත්‍ය ක්‍රමය මෙන්න මේකෙන් තමයි දුකෙන් මිදෙන්න ඕන කියලා දැක්කහම ඔන්නේ විශ්වාසීට කියනවා මොකෙන්ද ගොඩ නැගුණේ දුක දැකලා දුක උපනිසිරිය කළා තමයි ශ්‍රද්ධාව ගොඩ නැගුණේ දැන් ශ්‍රද්ධාව කියන්නේ මොකද පැහැදීම කිව්වොත් ඔක තේරෙන්නේ නැහැ එන ශ්‍රද්ධාව කියන්නේ සත්‍ය දැක්කට පස්සේ සත්‍ය සත්‍යයි කියලා දකින්නා විශ්වාසී ආයේ නොකල වෙනවා අචල ශ්‍රද්ධාව කියනවා එතකොට එතකම චල ශ්‍රද්ධාව අමෝලික ශ්‍රද්ධා කියලා කියන ඊට පල්ලේ හරි. ඕක හරියට තේරුම් ගන්න සෝතාපන්න කියන දේ ආවොත් මොකද වෙන්නේ? ඒ ශ්‍රද්ධාව අචල එකක් වෙනවා. හෙල්ලෙන්නේ නැහැ. කම්පණය වෙන්නේ නැහැ. ඒ විශ්වාසය එහෙමයි. ඉතින් ওই දෙක දකින්න අමෝලික ශ්‍රද්ධාවෙන් පටන් ගන්න. සත්‍ය අවබෝධය ලැබිලා හිටන් තේරුම් ගත්තට පස්සේ ඔසක ඉතින් හරියට මේක හරියක දැනගත්තාම ශ්‍රද්ධාව අකම්පේ ශ්‍රද්ධාවක් එවත් අචල ශ්‍රද්ධාවක් ලැබෙනවා. ඒක තමයි විශේෂත්වය. ඉන් නාම ගෝත්‍ර උපාදාන කිරීම තමයි පංච උපාදානස්කන්ධය වෙන්නේ. ඉන් නාම ගෝත්‍ර අයින් කරන්න අපිට බැහැනේ. නාම ගෝත්‍රයන්ගේ යථාර්ථය තේරුම් ගත්තල පස්සේ උපාදානය අත්හැරෙනවා. නාම ගෝත්‍ර උපාදානය කියලා කියන්නේ මෙහෙමයි. නාම ගෝත්‍රයන් යම් චන්දරාගයක් ඇද්ද ඒක උපාදානය. නාම ගෝත්‍ර අත්හැරියොත් මතක නැති වෙනවා. ජීවිතයේ පැවැත්මේ අවසාන මොහොත වෙනකන් නාම ගෝත්‍ර අවශ්‍ය වෙනවා. අපි අවශ්‍ය කටයුතු කරගන්න. ඒ ටික අත්හරින්න බෑ. නාම ගෝත්‍ර පිළිබඳ යම් චන්දරාගයක් ඇද්ද අන්නේක උපාදානයයි. ඒක තියෙන තාකල් උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ඔය කියන චක්‍රයට වැටෙනවා. ඒකයි අයින් කරන්න ඕනේ. අනාගතේ නාම ගෝත්‍ර පිළිබඳව චන්දරාගය අයින් වෙන්න ඕනේ. ඒකෙන් නාම ගෝත්‍රයෙන් ගන්න තියෙන හරිය මොකද්ද බලපුවාම තේරෙනවා විමුක්තිය නෙමෙයි ලෝකේමයි. එහෙනම් මේ උපන්නට පස්සේ යම් රාමුවත් තුළ මැරෙනකන් ඉන්න ඕනේ. ඒ තාකල් අපිට ඒ තියෙ නොගෙන බැහැ. චන්දරාගෙන් තොරව ගන්න ඕන. වැසි ගිලියන්නේ කක්කුසිය අමතක වුණොත් බෑනේ. කොහට යන්නද? ඉන්න තැනක් වඩ පිටාවක් තේරුම් ගන්න වැරුණොත් අමතක වුණොත් කොහේ යන්නද? දන්නේ නැ නිචි නැතු යනවනේ. එන නිචි නැතුව ගියාම මේ ජීවිතය අවසානකම් ගත කරන්නේ මොකෙන්ද? ඒ නිසා දකින්නවා චන්දරාගෙන් ප්‍රියමනාපයි කියලා ගන්න දෙයක් නැහැ. නමුත් මේ ජීවිතය අවසානකම් මේ ටික කරන්න වෙනවා. ඒ නිසා චන්දරාගෙන් තොරව පරිහරණය කරනවා. ඒක තමයි ආර්යයන්ගේ ස්වභාවය. චන්දරාගයෙන් යුත් වෙන නම් තමයි සසර ගමට හේතුවිලා උපාදානින් නැගින්නේ. චන්දරාගයෙන් නිදහස් නම් ඒකේ උපාදානයක් ලැබෙන්නේ. එතකොට චන්දරාගයෙන් නිදහස් නම් ලෝභ දේශ මෝහ සහගත වැඩ ටික ඉවරයි. හැබැයි දින්දා ජීවිතයේ අවසානික යමක් කළ යුතුද? ඒ කරන ටිකට අවශ්‍ය පරිහරණය ඉතුරු වෙනවා. ඒක දන්නවා ජීවිතයේ අවසාන මොහොත වෙනකන් විතරයි මේ පරිහරණය කියලා. එයින් එහාට නැහැ කියලා. ඒකයි කියවෙනස. නමුත් වර්තමානයේ ශ්‍රද්ධා වශයෙන් නොයෙක් පැතිකඩ පෙන්වා තියෙනවා. නමුත් කොයි තරම් පෙන්වුවත් අපි දැනගන්න ශ්‍රද්ධාව කියලා කිව්වේ මේ හේතුඵල ඇතුළු විග්‍රහ කරපුවාම මෙන්න මේ ටිකයි මේ ශ්‍රද්ධාවකින්ද වෙන්නේ. ඉතින් විදාකාල අදහස් කියන්න පුළුවන්. විද්‍යේට පැහැදෙන්න පුළුවන්. හැබැයි පැහැදීමක් එනවා. සම්පහන්සන ශ්‍රද්ධා කියනවා මොකක් නිසාද? අනන්ත කාලයක් සසල ගමනේ වට යන්න වෙනවා මේ ටික අහගත්තේ නැත්නම්. මේ න්‍යාය ධර්මයේ මේ සත්‍ය ධර්මයේ කවදා හරි වට අහගන්න ලැබුණා නම් කාගෙන් හරි මේක දේශනා කරව මහා ප්‍රඥාවන්තී පෙන්ලා දුන්න නිසා තමයි මේ සත්‍යයට අවබෝධ කරගන්න ලැබුණේ. එහෙනම් ඒ උත්තමයා අති දුර්ලභ උත්තමයෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒ තමයි බුද්ධ කියන්නේ. මට කොච්චර වාසනාවක්ද බුද්ධ පහළ වෙච්ච නිසා වුණේ. ලෝකේ බුද්ධ නැවිත උත්තමයන් වහන්සේ පහළලා මේ මහා ප්‍රඥාවෙන් මේ ධර්මයේ දේශනා කරපු නිසා නේද මට අද මේ ධර්මයේ ගෝචර කරන්න හම්බ වුණේ. ඒ ධර්මයේ කොච්චර මට වටිනවද මොකක් නිසාද? සාධාරණම දුකෙන් නිදහස් වෙන්න. ඒ ධර්මයේ මට ආවේ කාගෙන්? උන්වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය තුලින් ඇවිදilla. කවදා හරි මට මේ කණ්ඩ වැටුණා. එහෙනම් මට මේක නිකන් යාවේ නැහැ. උන්වහන්සේ දා පිරිනුවම් පෑවනම් ධර්මයේ ගේන්න කෙනෙකුත් හිටියේ නැත්නම් මං අද අනාතයි. එහෙනම් අද මම මේ වණ ටික අහගත්තේ තේරුම් අරගත්තේ අනාදීයේ පටන් ගින්න නැහැ. ඒ කාලේ පටන් ගින්න පරපුරෙන් ආපු සංඝරත්නය ආව නිසා ඒ හේතු වෙන්නේ දහගත්තේ. කොහොමද මම පරපුර විශ්වාස කරන්නේ? මේ පරපුර කොතනින් හරි ගන්නවා නම් එහෙම අද මේ සත්‍ය ධර්මය අහන්න කාටවත් නිර්මාණය කරගන්න බෑ පුද්ගලිකව. එහෙනම් ඒ ලෞතර බුදුරන් වහන්සේගෙන් අහගත්ත දේ ගේනකම් කවදාහරි අවසානිකන් සත්‍ය ධර්මයක් ඇහි හැකි. ඒ තමයි සංඝ පරපුර. පරපුර කැඩිලා නැහැ අවිච්චින්නයි කියන්නේ ඕකෙන් දැනගන්න. එහෙනම් අවිච්ඡන්න සංඝ පරම්පරාවක් හිටපු නිසායි මෙතෙන්ට ආවේ නම් ඒ සංඝ පරම්පරාවේ යම් කෙනෙක්ගේ පටන්ගෙන මේ ධර්මයේ ගේන්න සම්බන්ධ වුණාද? ඒ සියලු උත්තරමයන් වහන්සේලා මට උපනිශ්‍රේ වෙනවා. මේ සත්‍ය අවබෝධය ලබා ගන්න. එහෙනම් ඒ බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ කෙරෙහි අවිච්ඡා ප්‍රසාදයක් ඇති වෙනවා. අන්නේ නොසැලෙන පැහැදීම ඕනෝකින් ඇති වෙනවා. ඒ පැහැදීම ඇති වෙන්නේ සත්‍යය දැකලා ඇති වෙන්නා වූ සම්පහන්සන ශ්‍රද්ධාගෙන විශ්වාසීම කොටසක් වෙනවා ඒක. ඒකට භක්තිය නෙමෙයි ඔය කියන්නේ. භක්තිය කියන එක වෙනම දෙයක්. ඔක වෙනස තෝරා ගන්න ඕන විදිහට. ඒතොර ඔය තමයි සීක්ඛාව. නිවන් දකින්න හම්බුනේ සීක්ඛාව. දැන් අතන බුද්ධ ඒකාංකති, ධම්මේ ඒකාංකති, සංඝේ ඒකාංකති, සීක්ඛා ඒකාංකති. ඔය හතරම නැහැ. පූර්වාන්තය, පුබ්බන්තේ ඒකාංකති. පෙර මමේ කීතියද? කොහෙද මමේ කියලා තියෙන නාම රූප පද්ධතිය කැඩි කැඩි විදි විදි යන එකක් හද හදා දුක් විදේ නාම ක්‍රියාවලියක් වුණා මිසක් කොහෙද මමේ කැදිලා තියෙන්නේ? මම කියලා ගන්න වටන එකක් ඉස්සර තිබිලත් නැහැ, මතුත් නැහැ, දැනුත් නැහැ. ඔක දැක්කල පස්සේ පුබ්බන්තේ කංකදී, අපරන්තේ කංකදී, පුබ්බාපරන්තේ කංකදී කියන අතීත අනාගත වර්තමාන තුන් කාලේ මමේ ගැන තිබිච්ච සැකේ ප්‍රශ්නේ ඉවරයි. ඉදප්පච්චේත පරිච්ඡසමුපාදේ කංකදී. මේ පරිච්ඡසමුපාද ක්‍රියාවලිය අතරින් මේ කියනවා මිසක් වෙන ඒකීවන්නා වූ ස්ථිරවන්නා වූ කිසිම දෙයක් මේ එකවත් තිබිලා නැහැ. හේතුප්‍රත්‍ය වශයෙන් ආව ක්‍රියාවදාමයක් මිසක්. ඉතින් ඕක දැක්කල පස්සේ බුද්ධ ආදී යටදෙන කංකහා දුරු වෙනවා. විදිකිච්ඡා දුරු වෙනවා. කිවේ ඕකයි. ඒ සෝතාපන්න බුද්ධයාගේ ස්වභාවය. ධර්ම අවබෝධ කරපු කෙනාගේ හැටි. දැන් දුක අවබෝධ වී ශ්‍රද්ධාව පිහිටනයි දැන් තේරෙන්න ඕනේ. මේ ධර්මයේ අවබෝධ වුණා නම් ශ්‍රද්ධාව එකකින් අහක් වෙච්ච එකක් නෙමෙයි. ඒ කරාම පිහිටලයිටයි විශ්වාසය ඇති වෙනවා. ඒ විශ්වාසය නිසා කිසි සැකයක් නැහැ. මේ මාර්ගය වඩන්න පුළුවන්. මේ රාගය ක්ෂය කරලා දමන්න පුළුවන්. මේ ද්වේෂය, මේ මොහය ඒකාන්තයෙන් ක්ෂය කරන්න පුළුවන් කියලා තමන්ට විශ්වාසය ඇති වෙනවා. ඇති වුණාට පස්සේ ඒ විශ්වාසී පිට සෑදාවල් දෙකේ උත්සාහයෙන් වීරින් අවශ්‍ය කටයුතු කරනකොට සමන්ත මැදයක දැක පේන පටන් ගන්නවා. පෙර මට මෙහෙම රාගයක් තිබුණා මෙච්චර බලවත්. දැන් එන්නේ අඩු වෙලා යනවා. අධ්‍යක්ෂින් තියෙනවා සම්දිට්ටිකයි. ආයි ඕක බල බලා ඉන්න කාලයක් නැහැ. ඒ කරනකොටම ඒ මොහොතේම අවබෝධයත් එක්කලම රාගක්ෂේ වුණා, දේසක්ෂේ ඒ මට්ටමට වුණා. අකාලික ධර්මයේ එතනම තියෙනවා. ඒ තැනමයි මේ ප්‍රත්‍යස්ත කළේ. රාගයක් ආපු වෙලාවෙම රාගේ අරමුණ එනකොටමයි ඒක දැක්කේ. ඒ ගුණධර්මී මේ ධර්මයේ තියෙනවා. ඒහි පස්සික ධර්මී මෙහෙමයි මේවා උපදින්නේ, මෙහෙමයි මේවා හටගන්නේ කියලා ඒ හේතුඵල න්‍යාය පේනවා. ඕපනායිකයි මේක ඥානවත් වෙන්න ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගන්න පුළුවන්. ගුණේ යුත්තයි පත්‍යත්තා වේතබ්බ විඤ්ඤෝ මිදහම් ගුණ හය මුතන ලැබෙනවා. මෙන්න මේකෙන් උතෝරා ගන්න ඇති වෙන ස්වභාවය. තව එකක් තමයි දැන් මේ ශ්‍රද්ධා ඇති වෙනකොට සීල සුත ත්‍යාග ප්‍රඥා පිළිබඳව පැහැදිලි කරලා දෙන්න කියලා මේ ඉල්ලීමක් ඊළඟට තියෙන ඊළඟ ප්‍රශ්නේ. ඉතින් මොකද පෙන්නන්නේ? ශ්‍රද්ධා ඇති වුණා නම් දැන් අපි දකින්න ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද කියලා බලනකොට මේ ලෝකේ තිබෙන්නා වූ දේවල් මේ දුක්ගොඩ ගොඩ නැගීමට හේතු වෙනවා. හොඳයි නරකයි කියන මේ දෙකම තියෙන්නේ මොකද්ද? හොඳ කියන්නේ මරවුගුල, නරක කියන්නේ දුක්ගොඩ, ලෞකික දුක විඳින එක, දුක් වේදනාව. ඒ දුක් වේදනාවට ඇදලා දාන මරවුගුල තමයි ලෝකේ හොඳයි ප්‍රියයි මනාපයි කියලා මතුවලා තිබුණේ. ඒක සැපයි කියලා ගත්තේ මෝඩකමට. ඔය ඔක්කොම දුක්ඛස්කන්ධේටයි ති කොටසි කියලා මේ ටික දකින්නවා. මෙන්න මේක දැක්කනම් මොකද වෙන්නේ? අන්න එතකොට ඇති වෙනවා අර කියන ශ්‍රද්ධාවට උපනිශ්‍රේ චතුරාර්ය සත්‍ය දකින්නකොට ඇති වුණා. අන්න උපනිශ්‍රේ ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ විශ්වාසය ඇති වුණාට පස්සේ එහෙනම් මම මෙච්චර කල් හිතෙන් අවේදක් කළා නම්, කයින් වචනෙන් අවේදක් දුචරිතයක් කළා නම් මොනවා කරන්නද මම ඒවා කළේ? මේ ලෝකේ ආස්වාද ජනකයි, හොඳයි ප්‍රියයි මම කරගන්න ඕනේ, මගේ කරගන්න ඕනේ ආස්වාද විඳින්න ඕනේ. ඔන්න ඔය දෘෂ්ටිය නිසායි, ඔය බලාපොරොත්තුව නිසායි. ඔය බලාපොරොත්තු දැන් පහළ වැදිලා සෑහෙන කොටසක් බිඳිලා ඉවරයි මේ සත්‍ය අවබෝධ වෙනකොටම. ඒ මට්ටම මොකද වෙන්නේ? ඔහු ළඟ හිතේ කයේ වචිනිතුනි යම් අසංවරයක් තිබුණාද? ඒ අසංවරයේ විලා සංවරත්වයක් පහළ වුණා. සංවරත් හේන සීල. අන්න සීල ගුණේ. නොකැඩෙන සීල ගුණේ ආයෙ උතෙන්දි. එතකන් අපි මුලාවටපත් වෙලා මං සත්තු මරන්නේ නැහැ, මං හොරකම් කරන්නේ නැහැ, මං ජීවිතේ රක් ආමි වර්ධව ඇතරින් නැහැ, බොරු කියන්නේ නැහැ, මත් පැන් බොන්නේ නැහැ කියලා හිතා හිර කරගෙන හිටියට වඩා අදිෂ්ඨාන කරගෙන. ඒක වතක් මිස සීලයක් නෙමෙයි. එහෙනම් සීලය කියන්නේ මොකද්ද? අකණ්ඩයි, අචිද්‍රයි, අසබලයි, අකල් මාසයි. කැඩෙන්නේ නැහැ, විදින්නේ නැහැ, සිදුරු වෙන්නේ නැහැ, කහට ගැනින්නේ නැහැ. එහෙනම් ඒ සීලය මොකද්ද? කොහොමද ආවේ? ලෝකේ හරයක් නැහෙනි. අල්ලගන්න, ගොඩ ගහගන්න වැඩක් නැහෙනි. එච්චර සාරාත්‍යයක් ඇති එකක් නෙමෙයි මේ ලෝකේ කියන්නේ. ධර්මයේ තුලින් ඔන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයත් එක්කලා මූලික අවබෝධින් සෝතාපන්න ඵලයේදී සතර අපා ගත වෙන මට්ටම තිබෙන දූෂිතතාවය සම්පූර්ණ ඉවරයි. හැබැයි තව ආස්වාදයන් හිත බැඳෙන කීවර උන්නේ දෘෂ්ටිය විතරයි ඉවර උනේ. සැපයි කියලා ගන්න හරියක් නැහැ කියන මේ දෘෂ්ටිය නැති වෙලා ගියා. දෘෂ්ටි විපර්යාසය ඉවරයි. ඒ උනා තව සංඥා විපර්යාසය චිත්ත විපර්යාසය ඉවර නැහැ රහත් වෙනකන් තියෙනවා ඒ දෙක. එක එක මට්ටම ලඩු වෙවි යනවා. මෙන්න මේ ටික ඉතුරු වෙනවා ඉතුරු අහකුනේ මොකද්ද? අර දෘෂ්ටියෙන් අල්ලා ගන්න අසීමිත බලාපොරොත්තු හරිය අත්හැරලා ගියා. අන්නේ ඉතින් ඇතුළු සංවරත්වයක් ඇද්ද? අන්නේ සංවරත්වයේ කියනවා ආර්ය උත්තමයාට විදව අකණ්ඩව අචිද්‍රව අසවලව අකල්මාසව සීල කියන කොටස ප්‍රඥාවෙන් ගොඩ නැගුණා. ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍ය දකිනකොටම ශ්‍රද්ධාවත් එකලම ගොඩ නැගුණා සීල කොටස. ඒතර මේටිය ගොඩ නැගිනේ මොකද්ද? ওই එකලම ගොඩ නැගිච්ච තව එකක් තියෙනවා. යථාර්ථය දකින්නා වූ සුත භාවේ නැනනුවණින් යුත් බව. ශ්‍රද්ධා සීල සුත ඒ එනකොට මොකදනේ අල්ලාගෙන මමයි වගේ කියලා බදාගත්තා ඊට පස්සේ මට එපා. අත්හැරියා. යන්තරම කතරී ගියාද ඒ ටික ලෝකයෙන් ත්‍යාග කරපු හරිය නැවත ගන්න නැති වෙන්නත් ඇරියා. ඒකම ඒ ත්‍යාග ගුණයක් එනවා. එහෙනම් මොකෙන්ද ඔක ටික ආවේ? ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු නිසා. එහෙනම් මේ පහ එකටම වැඩෙනවා. එකක් හැරලා එකක් ගන්නව නෙමෙයි. ශ්‍රද්ධාව වැඩනනම් සීලියත් එනවා, සුතියත් එනවා, ත්‍යාගයත් එනවා, ප්‍රඥාවත් එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න ශ්‍රද්ධාවෙන් ආවට පස්සේ ශ්‍රද්ධාව බලවත් වෙලා විශ්වාසය ඇති වෙලා එනකොට ඒ විශ්වාසය අත්දකින්න පටන් ගන්නවා. මාර්ගය වඩාගෙන වඩාගෙන යනකොට දැන් විශ්වාස කරන්න දෙයක් නැන්නේ අත්දැකීමටම ආවන්. ක්‍රමක්‍රමී විශ්වාස කරන්න දෙයක් නැතුව විශ්වාසය තහවුරු වෙලා අත්දැකීමට වෙනවා. අත්දැකීමත් තුලින් එනකොට තවත් විශ්වාස කරන්න දෙයක් නැහැ. න්‍යාය ධර්මයේ විශ්වාස කළා. න්‍යාය ධර්මයේ යමක් අත්දැකලා හිටන් තවදුරට ලෝකෙ අත්හැරී ගියා නම් අත්දැකපු දේ විශ්වාස කර කර ඉන්න දෙයක් නැහැ. අන්නතර කියනවා ක්‍රමක්‍රමී ශ්‍රද්ධාව ගිවිල යනවා. ඥානිය වැඩින්න වැඩින්න ප්‍රඥාව වැඩින්න වැඩින්න ශ්‍රද්ධාව අඩු වෙලා යනවා. එතන මොකද්ද වෙන්නේ? පෙරට වඩා ඇසකන දිවනාසී ශාරීරිය සංවරයි. මොනවා කරන්නද? එහෙන් බලලා මනවරණ රූප වාසයෙන්ද ශබ්ද ගන්ධ රස ස්පර්ශයෙන්ද යම් කිසි හැඟීමක් තියෙන ප්‍රඥාන් ඒ වසාරයි කියලා වටහා දෙන්න දෙන්න මොකද වෙන්නේ? ඉන්ද්‍රිය සංවර වෙනවා. සංවරට එන්නේ සීලං කියලා සීලගුණය වැඩෙනවා. වැඩෙනකොට මොකද වෙන්නේ? විශ්වාස කරපු එක අත්දැකහම අර එච්චර කල් තිබිච්ච ශ්‍රද්ධාව ක්‍රමක්‍රමයෙන් ගෙවිල යනවා. දැන් සීල ගුණය වැඩිලා සෘතේ දැනීම වැඩි වෙනවා. ත්‍යාග කිරීම ලෝකෙන් පහා කර දමනවා. ප්‍රඥාව බලවත් වෙනවා. තවත් බලවත් වෙනකොට තවත් එහාට වඩා සංවර වෙන්න දෙයක් නැත්නම් සංවරත්තේ අවසානයට ආවනම් දැන් ඉතින් සංවර වෙනවා කියන එක ඉවරයි. සංවර වෙලා එහෙනම් ශ්‍රද්ධාවයි සීලයයි දෙකම තවත් වරන්න දෙයක් නැහැ. ශ්‍රද්ධාවෙන් පූර්ණයි, සීලයෙන් පූර්ණයි, සෘතියත් දැන් හුඟා දුරට පූර්ණයි. දැනීමෙන් යුක්ත චතුරාර්ය සත්‍ය කියන්නේ මේකයි. ඉතින් චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍යඥාන කෘත්‍යඥාන වැඩෙනවා. අරිහත්ත්වයටපත් වෙනකොට කෘතඥාන වෙනකම් වැඩෙනවා. වැඩිච්ච තරමට සෘතියේ වැඩි. ඒ තරමට ත්‍යාග කරලා නිදහස් වෙනවා. දැන් කාම ලෝකෙත් අත්හැරලා අනාගාමී වෙනකොට ත්‍යාගය පටි නිසග්ගෝ මුක්තිය අනාලේ විකයි මේ යන්නේ. ඒ ටිකෙන් මිදිලා කාම ලෝකයෙන් මිදිලා කාම ලෝකේ ඇලෙන්නේ ඒ මට්ටමට සුද්ධ වුණා. දැන් මොකද වෙන්නේ? සමාධිය වැඩෙනවා. සමාධිය වැඩිනකම් දැන් ශ්‍රද්ධා විරිය ඒ සීල සුත ත්‍යාග ශ්‍රද්ධාවත් වෙනවා, සීලියත් වෙනවා. අර වීරියෙන් තමයි මේ කරේ ඉන්න බලාගෙන දිගටම පුරුදු කරගෙන යන්නේ. එද සුතය පූර්ණ වුණාට පස්සේ තවත් දෙපාරක් දකින්න දෙයක් නැහැ. යමක් සත්‍යයෙන් දැක්කා නම් මේක මෙහෙමයි කියලා සත්‍යය තෝරා ගත්තා නම් ඒක එහෙමද කියලා ප්‍රශ්නයක් ඉතුරු වෙලා නැහැ. අන්න එහෙම පූර්ණ වෙලා යනකොට සුතියත් කිවි යනවා. පූර්ණ වෙවි යනකොට තවත් ගොඩනගන්න සුතියක් නැතුව යනවා. ත්‍යාග කරලා කරලා ගිහ තව තියෙන්නේ මම කියන මාත්‍රිය සංඥා මාත්‍රිය තියෙන ඕක ත්‍යාග කරලා ඉවත් කරලා විතරයි. කාම ලෝකේ හැරි ඔක්කොම අහගෙන දැම්මා. මට වැඩක් නැහැ කාම ලෝකේ වේ. රූප ලෝකේ මොනවා අහන්නද? මොනවා බලන්නද? මට ඒකත් වැඩක් නැහැ. දැන් තවත් එහාට යනවා. රූපලාග අරූපලාග ඉවරනවා. අනාගාමී වෙලින් අරිහත් ඵලයට යනවා මාර්ගය වැඩනකොට. එතන මොකද වෙන්නේ? ත්‍යාග කරලා ඉවරේදී යන අන්තිම ප්‍රඥා පූර්ණ වෙනකොට සියලු ලෝකෙම පූර්ණ කරලා පහ කරලා දැම්මා නම් ප්‍රඥාවේ යමක් කළ යුතුද? ඒක කරලා ඉවරයි. දැන් නැහැ මොකද ප්‍රඥාව? ප්‍රඥාවේ ගලන්න හරි වුණා. උන්වහන්සේට ශ්‍රද්ධාවත් නැහැ, සීලියත් නැහැ, සුතයත් නැහැ, ත්‍යාගයත් නැහැ, ප්‍රඥාවත් නැහැ. අරිහත්ත්වයට වත් නම් ඔක්කොම ඉවරයි. ඉවරයි කියන්නේ ඒවා පූර්ණයි. තවත් පූර්ණ කරන්න ශ්‍රද්ධාවක් ඉතුරු නැහැ. එළිය පූර්ණයි. තව පූර්ණ කරන්න සීලයක් ඉතුරු නැති නිසා තවත් රකින්න සීලයක්වත් රැකෙන සීලයක්වත් නැහැ. පූර්ණයි. තවත් දැනගන්න දෙයක් නැහැ ලෝකේ ඉන්න දැනගත්තු උපරිමයේ දැනගෙන ඉවරයි අරිහත්ත්වයේ. සුතයත් පූර්ණයි. තවත් අත්හැරින්න දෙයක් නැහැ, අත්හැරලා ඉවරයි. ත්‍යාගයත් පූර්ණයි. තවත් ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න දෙයක් නැහැ, ප්‍රඥාවෙන් යමක් කරගෙන ඉඳලා ඒකත් කරලා ඉවරයි. එහෙනම් ශ්‍රද්ධාවක් තිබෙන්නේ කොහෙද? ලෝකේ. සීලේ ලෝකේ. සෘතේ ලෝකේ. ත්‍යාගයේ ලෝකේ. ප්‍රඥාව ලෝකේ. ඒ පහත් අතර වහා ලෝකෝත්තර පූර්ණයි. එහෙනම් උන්වහන්සේ මොනවා කියන්නේ? උන්වහන්සේ ලෝකේ කතා කරන වචනයක් නැහැ. කවුරුයි කියන්නේ? කොහොම වුණා කියන්නේ? ලෝකේ කතා කරන්නේ ඔක්කොම අත්හැරියා ලෝකෝත්තර වුණා. ඉතින් ඒ නිසා කියනවා රාතන් වහන්සේ අප්‍රමාණයේත්වත් වුණා, අප්‍රමේය වුණා. උන්වහන්සේ මයින්ද ලකුණු නැහැ. ප්‍රමාණ කරන්න එකක් නැහැ. ලෝකේ හවල් තත්ත්වයටපත් වුණා, මීමී තත්ත්වයෙන් මෙතනයි ඉන්නේ කියලා කියන්නේ එකක් නැහැ, ඉක්ම වේවා. ඒසා කියනවා රහතන් වහන්සේ වයින් දීපා. රහතන් වහන්සේ කොච්චර ශ්‍රද්ධාව තියෙනවද? දැනීම කොච්චරද? එහෙම වයින් ද බෑ. එයින් යමක් කළේද කළා නැහැ ඒක ඉවත් කළා පැත්තකට කළා. ඔබ වහන්සේ දැන් ප්‍රඥාව වල තියෙන ප්‍රඥාව කරන ලාදී කොල්ල ඉවරයි. මොනවා කරගන්න? එන ඔක්කොම ලෝකේ තියෙන ලෞකිකත්වේ බව දන්නවා. අන්තිවලට අන්න කුල්ලූපමං ඕ බික්කවේ ධම්මා දේසිතා නිත්තරණත්තයනෝ ගහනත්තය කිරි පූර්ණ කරගත් උත්තමයි. එතර වෙන්නේ මිසක් අල්ලා ගන්න නෙමෙයි කියලා දැක්ක හිතර වුණා ඉතින් අල්ලා ගත්තේ නැහැ. එන උන්වහන්සේ ඇහුවොත් එහෙම ඔබ වහන්සේ මේ ධර්මයේ ගැන මොකද කියන්නේ? මොනවා කියන්නේ? එක්තරා අවස්ථාවක ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ පිරිනමන පෑවොත් එහෙම මොකද ඔබ වහන්සේ හිතන්නේ? මොනවා හිතන්නේ? කිසි ගානකට උත්තරයක් දුන්නේ. උන්වහන්සේ මේ ධර්මයේ විනා නැතිලා ගිය යටපත් වෙලා ගිය මොනවා කරන්නද? ඒකට එහෙම උත්තරයක් දුන්නා. හැබැයි මේ උත්තරේට සෑහෙන්න බැරුව ගියා ආනන්ද හාමුදුරුවන්ට. බුදුරජාණන් වහන්සේ කියලා අනේ ස්වාමීනි සාරි පුත්‍රයන් වහන්සේ මෙහෙම කියනවා. ආනන්ද සාරිපුත මහා ප්‍රඥා වෙන මොනවා කියන්නද? ওই ටික තමයි ලෝකේ හැටි. ලෝකේ දැනගත්තාට පස්සේ වෙන කරන්න දෙයක් නැහැ නේ ඔයාලට. ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනෙන් තමන් වැඩි කරගන්න අපි තමයි මොනවා කරන්න. ওই උත්තරේ දුන්නා. ඉතින් මේක තෝරාගන්න මෙන්න මෙහෙම දෙයක් මේ යථාර්ථයේ පූර්ණ වුණාම. ඉතින් ශ්‍රද්ධා සීල පටන් ගන්නකොටම ශ්‍රද්ධා මාත්‍රයක් කියනවා, සීල මාත්‍රයක්, සුත මාත්‍රයක්, ත්‍යාග මාත්‍රයක්, ප්‍රඥා මාත්‍රයක් කියනවා. ඉතින් මේ නිසා පේනවා මේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග මේ ප්‍රඥා මේවා යම්කිසි ආකාරයෙන් උපරිම මට්ටමින් තිබුණොත් එතන අරිහත් ඵලයි. ඊට වඩා ලාභාල නම් අරිහත් මාර්ග අනුගාමිකත්වේ. ඊටත් වඩා ලාභාල නම් අනාගාමි ඵලයේ. ඊටත් වඩා මේ ඉන්ද්‍රිය පහ ලාභාල නම් අනාගාමි මාර්ග අනුගාමිකත්වේ. ඊටත් ලාභාල නම් සකෘදාගාමි ඵලයේ. ඊටත් ලාභාල නම් සකෘදාගාමි මාර්ග අනුගාමිකත්වේ. ඊටත් ලාභාල නම් සෝවාන් ඵලයේ. ඊටත් ලාභාල නම් සෝවාන් මාර්ග අනුගාමිකත්වේ. මේ සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය, මේ සීලියත් එක්කම උගැන්නේ. ওই ටික සියල්ලෙන් සියල්ල මුළුමලින් සියල්ල නැද්ද? අන්න එක පුරුතඥය. මෙන්න බුදුරණන් හදේ පුරුතඥය පෙන්න පුතේ. දැද පුරුතඥය අපි කියන්නේ කොච්චර කැමතිද? සද්ධා මාත්‍රිය, සීල මාත්‍රිය, සුත මාත්‍රිය, ත්‍යාග මාත්‍රිය, ප්‍රඥා මාත්‍රිය නැති එක නෙමෙයි පුරුතඥය. ඉතින් ඕකේ දන්නවා නම් එහෙම ස්වාමීන් වහන්සේ නම පුරුතඥය අපි තව කියවොත් එහෙම මොකද්ද කිව්වේ? බලා කහන්න තියෙයිද ළඟ? වටහාගත දෙයක් තියෙයිද මාත්‍රියක් පුරුතඥයට? ඉතින් හරීම භයානක නිවා නීච වචනයක්. මෙච්චර බුද්ධ ශාසනයේ තියෙන කාලෙක යමෙකුට ශ්‍රද්ධා මාත්‍රයක් නැත්නම්, වීරිය මාත්‍රය, සීල මාත්‍රයක් නැත්නම්, සුත මාත්‍රය, ත්‍යාග මාත්‍රය, ප්‍රඥා මාත්‍රය පහල කරගන්න බැරි නම් මොනතරම් අපරාධයක්ද? මහා උද්දාමයෙන් කියන්නේ එකක් නෙමෙයිනේ. අඳා හැපෙන මහා පොළොවේ හැපිලා අඳා වැටෙන වැඩක්. මෙච්චර බුද්ධ ශාසනයේ ලැබිලා මිනිස්සෙක් කියලා ඉපදලා බුද්ධ ශාසනයේ ධර්මය අහන්න ලැබිලා ධර්ම ආවෝදයක් ලබන්න මෙනෙහි කරන්න හැකියාව තියෙද්දි මෙච්චර කරද්දී මට ශ්‍රද්ධා මාත්‍රිය පහළ වෙලා නැහැ. සීල මාත්‍රිය, සුත මාත්‍රිය, ත්‍යාග මාත්‍රිය, ප්‍රඥා මාත්‍රිය මට පහළ කරගන්න බැ. අනේ මම මොකෙද කියලා අඬන්න එපා, හැපෙන්න එපා. ඉතින් මොකද්ද පුරුතඥය කියන්නේ? එහෙම කෙනෙක්. ඉතින් ඔක දකින්න ඕනේ. තේරුම් ගන්න බැරුව පුරුතඥ සාවිය විදිහට මහා ලොකු දෙයක් වගේ හිතා ඉන්නවා. දුක් වෙන්න ඕන, මහා සංවේදපත් වෙන්න ඕන දෙයක් මේ බුද්ධ ශාසනයේ තියෙනකම් ඉතින් ඉක්මවා ගන්න බැයි නා. ඒකයි කාරණේ. මොකද සෝවාන් බුද්ධිලා කියන්නේ කවුද හකුවම ආකාශයෙන් යන જાතිය කෙනෙක්, නොපෙනී යන කෙනෙක්. ওই જાතිය අදහස් ගත්තොත් එහෙමනම් බෑ තමයි. ඕවා තමයි මේ දුර්වල කන්ද පෙන්ලා තියෙන්නේ. අති දුර්ලභ දෙයක් කියලා පෙන්නලා. මේ ධර්මයේ තියෙනවා නම්, ධර්මයේ අහන්න ලැබෙනවා නම්, මිනිස්සෙක් කියලා උපන්න නම්, තේරුම් ගන්න පුළුවන් නුවණකුත් තියෙනවා නම්, තමන්ට සීකරම නැකලා බණ අහන්නත් හම්බුනා නම් තවත් මොකද පාඩු වෙලා තියෙන්නේ? අඩුපාඩු මාර්ගඵල ලබන්න. ওই ටික තමයි අවශ්‍ය වෙන්නේ. ওই ටික තිබුණා නම් මාර්ගඵල ලබන්න අඩුපාඩුවක් නැහැ. මේක ටිකක් උපනිශ්‍රේ විලා තමයි කිව්වේ. පූර්ණ වෙනකොට කියන්නේ කඩු වෙලා අඩු වෙලා ගිහලා අන්තිමට සියල්ලම නිදහස් වෙලා තවත් කියන්නේ උන්වහන්සේලාට වැඩි යුතු ප්‍රඥාවක් නැහැ. පූර්ණ සත්‍යයට පත් වුණාම අහවල් එකකින් කියලා කතා කරන්න බෑ. උන්වහන්සේ මෙච්චර ශ්‍රද්ධාවන්තයි, මෙච්චර සීලවන්තයි, මෙච්චර සුතවන්තයි, මෙච්චර ත්‍යාගවන්තයි, මෙච්චර ප්‍රඥාවන්තයි කියලා අරිහත්ත්වයට පත් උත්තමයන් ගැන කතා කරන්න බෑ. සීමා කරන්න බෑ කිව්වේ ඒකයි.